නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ චක්කුම් භික්කවේ අජානං අපස්සං යථා භූතං රූපේ අජානං අපස්සං යථා භූතං චක්කු විඤ්ඤාණං අජානං අපස්සං යථා භූතං චක්කු සම්පස්සං අජානං අපස්සං යථා භූතං යම්පිදං චක්කු සම්පස්ස පච්චා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි අජානං අපස්සං යථා භූතං චක්කුස්මින් සාරජ්ජති රූපේසු සාරජ්ජති චක්කු විඤ්ඤානේ සාරජ්ජති චක්කු සම්පස්සේ සාරජ්ජති යම්පිදං චක්කු සම්පස්ස පච්චා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තස්මින්පි සාරජ්ජති ඉති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි පසුගිය සති කිහිපයේදී එක්තරා අන්දමකින් අපේ භාවනාවට උපයෝගී වෙන ධ්‍යාන පැත්තක්, විපස්සනා ධ්‍යාන පැත්තක් මතු කරගත්තා. ඉතින් අද මම සූදානම් වුණා ටිකක් වෙනස් අන්දමකින්. අප තවදුරටත් මේ ඉන්ද්‍රියන් පරිහරණය කරනකොට, නැත්තං ආයතන හය පරිහරණය කරනකොට, එය පරිහරණය කිරීම හරහා සිද්ධ වෙන්නේ මොකද්ද, සිද්ධ වෙන අභ්‍යන්තරික ක්‍රියාවලිය මොකද්ද කියලා වගේ කාරණා ටිකක් මතුවෙන සූත්‍රයක් මුල් කරගෙන ධර්ම දේශනා කීපයක් පවත්වන්න කියලා. ඉතින් එතකොට මහා සලායතනික සූත්‍රය කියලා තමයි මේ සූත්‍රයට නම් කරලා තියෙන්නේ, මජ්ක්‍ධිම නිකාය 149 වන සූත්‍රය. මීට ටිකක් සමාන සූත්‍රයක් අපි මේ වෙනකොටත් සාකච්ඡා කරලා තියෙනවා. ඒකට නම් කරලා තියෙන්නේ, නමක් දීලා තියෙන්නේ සලායතන විභංග සූත්‍රය කියලා. සලායතන විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒ ආයතන 6, ඊළඟට බාහිර ආයතන 6, ඊළඟට විඥාන 6, ඊට පස්සේ ස්පර්ශ 6, ඊට පස්සේ නිසා පහළ වෙන වේදනාවන් 6 වෙනත් ස්වරූපෙන් ඉදිරිපත් කරනවා. වෙනත් ස්වරූපෙන් කිව්වේ එතන ඒ අරමුණේ හිත හැසිරවීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ මතක් කළා, ඒ බඳු විමසීමක් කරනවා. මේ මම දැන් පෙන්වන්නේ ඒ සලායතන විභංග සූත්‍රයේ ඉදිරිපත් වෙන කාරණා කීපය එක්තරා අන්දමක රූප සටහනකින්. එතකොට ඒ අසත් රූපයත් නිසා චක්කු විඥාන හට ගැනීම, ඊළඟට ඒ තුන නැවත නැවත සිදුවීම හරහා ඒක රාශී භූත වීම නිසා චක්කු සම්පස්සයක් හට ගැනීම, ඊට පස්සේ ඒ හරහා දැන් ඒ රූපේ විමසීම. රූපේ විමසද්දී ඔන්න සොම්නස දොම්නස උපේක්ෂාව කියලා මනසට මුල් කරගත්ත ආරම්මන කීපයක්, නැත්නම් ඒ වේදනාවේ ස්වභාවයන් කීපයක් මතුවෙන ආකාරය බුදුරජාණන් වහන්සේ ඒ සලායතන විභංග සූත්‍රයේදී කියලා දෙනවා. දැන් අපි මේ දැන් කතා කරන සූත්‍රය, නැත්නම් සලායතන විභංග සූත්‍ර, මහා සලායතනික සූත්‍රයේදී ඊට වඩා ටිකක් වෙනස් ආකාරයකින්, ලොකු වෙනසකුත් නෙවෙයි, යම් පමණක වෙනසක් සහිතව තමයි බුදුරජාණන් වහන්සේ මේ කාරණා ටික අපිට පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේම එක්තරා අවස්ථාවකදී ජේතවනාරාමයේ වැඩ වාසය කරද්දී භික්ෂුන් වහන්සේලාට තමන් වහන්සේ විසින්ම ධර්මයක් දේශනා කරන්න, ඒ කියන්නේ විශේෂ හේතු කාරණයක් භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් පැන නැගෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේම උන්වහන්සේලාව දැනුවත් කරන්න, භික්ෂුන් වහන්සේලාට උගන්වන්න යම් ධර්ම කාරණාවක් මේ විදිහට මේ ධර්ම දේශනයක් කරන්න පටන් ගන්නවා. මහා සලායතනිකං වෝ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාදුකම් මනසිකරෝත වාසිස්සාමීති. මහණින් තොපට මේ සලායතන හා සම්බන්ධ අපි කියමු බොහොම පුළුල් පරයායක් මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එය මනාකොට ශ්‍රවණය කරන්න කියන කාරණාව තමයි මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ. ඉතින් එතකොට භික්ෂුන් වහන්සේලා ඒකට සාදු කියලා අනුමෝදන් වෙලා ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ ඒක කියලා දෙන්න පටන් ගන්නවා. තොර මේ කියලා දෙන කාරණාව අවස්ථා දෙකකින් අපිට මේ සූත්‍රයේදී තේරුම් ගන්න පුළුවන්. පළවෙනි අවස්ථාවේදී ඒ ඇස් කන්නාසාදී ඉඳුරන් කිසිම සංවරයක් නැතුව, කිසි වග විභාගයක් නැතුව, කිසිම සතිමත් බවක් නැතිව කටයුතු කිරීමේ පළවෙනි අවස්ථාව. ඒක තමයි මුල් අවස්ථාව වශයෙන් හඳුන ගන්න තියෙන්නේ. දෙවෙනි අවස්ථාව පෙන්නවා ඒවා මනා සංයමයක් ඇතුව, සංවරයක් ඇතුව, ඒවා පිළිබඳව යම්කිසි භාවනාවේ නුවණක් සහිතව සතිමත්ව වාසය කරන අවස්ථාව තමයි දෙවැනි අවස්ථාව වශයෙන් හඳුනා ගන්න තියෙන්නේ. ඒතර මුලින්ම ඉදිරිපත් වෙන්නේ අර සතිමත් බවක් නැති ඒ වගේමයි ඒ තරම්ම විමසා බැලීමක් නැති සංවරයක් නැති අවස්ථාව ගැන තමයි බුදුරජාණන් වහන්සේ අපිට මුලින්ම කියලා දෙන්නේ. චක්කුම් භික්කවේ අජානං අපස්සං යථා භූතං. එතකොට මේ ඇහැ සම්බන්ධයෙන් ඒ යම්කිසි තැනැත්තෙක් හරියට දන්නේ නැහැ, නියමාකාරයෙන් දන්නේ නැහැ. ඒ නිසා නියමාකාරයෙන් ඒ පිළිබඳව දකින්නේ නැහැ. ඒකේ යථා ස්වභාවය ගැන යාට කිසිම වැටහීමක් නැහැ. එතකොට මේ ඇහැ පිළිබඳව නියම වැටහීම කියන එක පොඩ්ඩක් ඕනනම් අපිට තව විස්තර කරගන්න පුළුවන්. අපි දන්නවා ඉතින් අපිට ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, නාසයක්, දිවක්, කයක්, මනසක් තියෙනවා. ඉතින් ඕක ඉතින් අපි කවුරුත් දන්නවා. නමුත් මෙතෙන්දී ඇත්තටම ඒ ඒවා ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී, ඇහැ ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී, ඒ කියන්නේ ඇහැ පාවිච්චි කළා පෙනීම් ක්‍රියාවලිය සිද්ධ වෙන අවස්ථාවේදී අපිට ඒ පිළිබඳව හොඳ අවධානයක් නැත්නම්, එමත් නැත්නම් ඒක ක්ෂණිකව ඒ පෙනීම් මාත්‍රය සිද්ධ වෙන අවස්ථාවේදී අපිට සිහි එළඹ නැත්නම් අපිට ඇහැ මොනක් යමක් දකීවි, ඒත් එක්කම ඒ අරමුණු ටික ඇතුළට ඇවිල්ලා හිත ඇතුලේ විවිධ කතන්දර ගෙතිලා ප්‍රපංච වෙලා සම්පූර්ණයෙන්ම අපිට ඒ දැකපු අරමුණ ඔස්සේ ඇදගෙන යාවි ප්‍රපංච කෙරේවි. ඒ කියන්නේ අපි ඒ තරම් අවධානයකින් නෙමෙයි හිටියේ, එළඹ සිට සිහියෙන් නෙමෙයි අපි වාසය කළේ. ඒකට ඇහැ හැබැයි ඒ අතරේ අර අරමුණු අරගත්තා, ඒක හිත ඇතුලේ ක්‍රියාත්මක වුණා, ප්‍රපංච වුණා, කතන්දර ගෙතුණා, අන්තිමට අපි ඒකට අහු වුණා. ඒකට මේ කාරණාව මතක් කරනකොට මේ පින්වතුන්ට මතක් වෙන්න පුළුවන් මදුපිණ්ඩික සූත්‍රයේත් මේ වගේම ඒ මහා කච්චායන මහරහතන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු කාරණාවකට බොහොම ලස්සනට ඒ සිද්ධ වෙන ක්‍රියාපටිපාටිය ඉදිරිපත් කරනවා. චක්කුඤ්ඤ පටිච්ච රූපේච උප්පච්චති චක්කු විඤ්ඤාණ. මේ ඇහත් රූපයත් නිසා චක්කු විඤ්ඤාණයක් හටගන්නවා. ඒ කියන්නේ ඇහැ පිළිබඳ දැනීමක්, රූප පිළිබඳ දැනීමක් හටගන්නවා. තින්නම් සංගති පස්සු. මේ තුනම නැවත නැවත සිදුවීමෙන් එක්ව යාම, ඒක රාශී වීම, ඒකට අපි කියනවා ස්පර්ශය කියලා. පස්සපච්චා වේදනා. ඊට පස්සේ මේ ස්පර්ශය මුල් කරගෙන වේදනාවක් විඳීමක් දැනීමක් පහළ වෙනවා. යං වේදේති තං සංජානාති. ඒ යමක් විඳිනවා දේ හඳුනා ගන්නවා. යං සංජානාති තං විතක්කේති. ඒ සංජානනය කරන ලද හඳුනා ගන්න ලද දේ පිළිබඳව ඊළඟට හිතේ විතර්කයක් සිතුවිල්ලක් පහළ වෙනවා. යං විතක්කේති තං පපංචේති. ඊට පස්සේ ඒ පහළ වෙච්ච සිතුවිල්ල එතනින් නතර කරන්නේ නැතුව අපි එක එක දිශාවට ඒ අරමුණ ඔස්සේ හිතාගෙන යනවා. අතීතේ මුල් කරගෙන අපි හිතනවා, අනාගතේ මුල් කරගෙන හිතනවා, වර්තමානයේ විවිධ දිශාවන් දෘෂ්ටි කෝණයන් ඔස්සේ හිතනවා, අපේ හිතේ මුල්බැසගත්ත විවිධ රුචි අරුචිකම් ඔස්සේ අපි හිතනවා, අපේ සංස්කෘතියෙන් ලැබිච්ච නැත්තම් ජාතියෙන් ආගමෙන් ලැබිච්ච විවිධාකාර ඒ හැඟීම් අනුසාරයෙන් අපි හිතනවා. තොර විවිධ දිශා ඔස්සේ දැන් අපි හිතන්න ගිහිලා අතුයිති පැතිරලා යන අර ගහක් වැඩෙනවා වගේ දැන් මේ ප්‍රපංච ධාරාව හතර අතට විවිධ දිශාවන් ඔස්සේ ලියලා වැඩෙනවා. යම් පපංචේති තතෝ නිදානං බික්කු පපංච සංඥා සංකා සමුදා චරಂತಿ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ පුරුෂයාව ඉතින් මේ ලියලා යන විහිද යන ප්‍රපංචයන් විසින් අන්තිමට මැඩපවත් කරනවා. ඉතින් මේ தත්ත්වය තමයි සාමාන්‍යයෙන් සිහියෙන් තොරව අසතිමත්ව නොසලකිල්ලෙන් කිසිම සංවරයක් නැතුව වාසය කරද්දී අපේ මනසේ සිද්ධ වෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ ඒ කාරණා ටිකම මෙතනත් වෙනත් වචන වලින් දේශනා කරනවා. චක්කුම් භික්කවේ අජානං අපස්සං යථා භූතං. එතකොට මේ ඇහැ පිළිබඳව යම් අවබෝධයක් නැතිව කටයුතු කරන්නේ ඇහි ක්‍රියාකාරීත්වය ගැන, ඒ කියන්නේ මේ අපි පොතකින් බලලා විද්‍යාවෙන් දැනගෙන මතක තියාගෙන ඉන්නවා කියන එක නෙමෙයි මේ කතා කරන්නේ. ඇහැ යම් අවස්ථාවක දැකීමේ ක්‍රියාව කරන මොහොතේ අපට එළඹ සිට සිහිය නැහැ කියන එක තමයි මෙතනින් තේරුම් ගන්න තියෙන්නේ. ඊට පස්සේ රූපේ අජානං අපස්සං යථා භූතං. එතකොට මේ රූප පිළිබඳවත් ඒ වගේම යා ඒ මොහොතේ මේ රූපයක් පේනවා කියලා එතන අවධානයක් නැහැ. ඒ ගැන දන්නේ නැහැ, ඒ පිළිබඳව දැකීමක් නැහැ. ඒක යථා භූතේ, ඒක නිවැරදි ස්වභාවය පිළිබඳ යාට අවබෝධයක් නැහැ. චක්කු විඤ්ඤාණං අජානං අපස්සං යථා භූතං. ඒතර මේ දෙක එක්ව යාමෙන් එක්වීමෙන් හටගන්නවා ඒ රූපය පිළිබඳව දැනීමක්. ඒකට අපි කියනවා චක්කු විඤ්ඤාණය කියලා. ඉතින් ඒ ගැනත් එතනදී ඒ සිදුවීම සිද්ධ වෙන අවස්ථාවේදී හිත එතන නැහැ. නැත්නම් අපේ අවධානය එතන නැහැ. සතිය එතන නැහැ. ඊළඟට ඒ නිසාම අපිට මේ සිදුවෙන ක්‍රියාව පිළිබඳව හරි වැටහීමක් නැහැ. මේ ක්‍රියාවත් බොහොම යහුසුලුව සිද්ධ වෙනවා, වේගවත්ව සිද්ධ වෙනවා. ඉතින් අපි මේ වේගවත් ක්‍රියාවලිය හඳුන ගන්න නම් ඊටාම සියුම් එලෙම සිටි සිහියකින් එතනට අවධානය යොමු කරගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒක හැබැයි සිද්ධ වෙන්නේ අපි අසතියෙන්නම් කාලය ගත කරන්න. ඊට පස්සේ චක්කු සම්පස්සං අජානං යථා අපස්සං යථා භූතං. දැන් ඔය තුන එකට සිද්ධ වෙනකොට නැවත නැවත. ඒ කියන්නේ ඇහැ දැකීම් ඒ ක්‍රියාවලිය සඳහා ඇහැ ඉදිරිපත් වීම, ඊළඟට ඊට ආපාදගත වෙන රූපයක් නැවත නැවත හට ගැනීම, ඊට පස්සේ මේ දෙකේ එකතු වීමෙන් ඔන්න චක්කු විඥානයක් ඇහැ පිළිබඳ දැනීමක් රූප පිළිබඳ දැනීමක් පහළ වීම. එතකොට මේ ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ වෙනකොට මේක තුනක් වශයෙන් දැන් ඇවිල්ලා අපිට චක්කු සම්පස්සයක් මේ පිළිබඳව ස්පර්ශයක් තුනම එකට කටයුතු වීමක් තින්නම් සංගති පස්සු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ ස්පර්ශයේ පාදක කරගෙන දැන් ඔන්න යම්කිසි වේදනාවක් හට ගන්නවා. දැන් මේ චක්කු සම්පස්සය ගැනත් අපිට වැටහීමක් නැහැ. ඒ වගේමයි යම්පිදං චක්කු සම්පස්සපච්චා උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි අජානං අපස්සං යථා භූතං. දැන් එතකොට මේ කාරණා ටික ඔක්කොම එකතු වෙලා ඇවිල්ලා මේ හටගත්ත චක්කු සම්පස්සේ නිසා, ඇහැ පිළිබඳව ස්පර්ශය නිසා, නැත්නම් හේසුදු වූ ස්පර්ශය නිසා, ඇහැ ඇසුරේසුදු වූ ස්පර්ශය නිසා යම් වේදනාවක් යම් විඳීමක් පහළ වෙනවා. ඒ විඳීම සැප විඳීමක් වෙන්න පුළුවන්, දුක් විඳීමක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් නොදුක් නොසුව විඳීමක් වෙන්න පුළුවන්, උපේක්ෂා සහගත විඳීමක් වෙන්නත් පුළුවන්. ඒතර අර සිදුවෙච්ච ක්‍රියාවලිය හරහා ස්පර්ශය හරහා විශේෂයෙන්ම යම් වේදනාවක් වුණ දැන් හටගෙන තියෙනවා. ඒ වේදනාව ඉතින් මේ තුන් ආකාරයෙන් එක ආකාරයක් ගන්නවා. එක්කෝ සැපයක්, එක්කෝ දුකක්, එක්කෝ උපේක්ෂාව කියලා මේ තුන් ආකාරයෙන් එක ආකාරයකින් ඔන්න දැන් වේදනාවක් පහළ වෙනවා. හැබැයි ඒක ගැනවත් අපිට අවධානයක් ඊතර නැහැ. ඒතර මේ කාර්නාටික සිද්ධ වෙනවා අපේ අවධානයක් ඊතර නැහැ. අවධානයක් කියන්නේ සතිමත් බවක් ඊතර නැහැ. එළඹ සිටි සිහියක් ඊතර නැහැ. හැබැයි මේ කටයුත්ත ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට මේ හටගත්ත වේදනාව ගැනත් අපිට කිසි වැටහීමක් නැහැ. ඒක හටගත්තේ කොයි වෙලාවේද? හටගන්නේ කොහොමද? ඒකේ සිද්ධ වෙන වෙනස්කම් මොනවාද? ඒක කොයි වෙලාවද නැති වෙලා යන්නේ? ඒ කිසිම දෙයක් පිළිබඳව අපිට වැටහීමක් නැහැ. ඊට පස්සේ දැන් මෙහෙමනම් මේ කටයුත්ත සිද්ධ වුණේ දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුස්මින් සාරජ්‍යති. ඊට පස්සේ ඒ නිසා දැන් ඇහැ කෙරෙහි එක්තරා ආන්දමක සරාගී බවක්, ඇහැ කෙරෙහි ඇලීමක්, ඇහැ කෙරෙහි බැඳීමක්, ඇහැ කෙරෙහි මුලාවීමක් දැන් එතනත් ආතුල ඇති වෙනවා. රූපේසු සාරජ්‍යති. මේ පේන රූප පිළිබඳවත් ඇලීමක්, ඒක වෙත බැඳීමක්, හිතේ වෙත යොමුවීමක්, යොමු වෙලා ඒකත් එක්කම සැරිසැරීමක් හිත තුල සිද්ධ වෙනවා. චක්කු විඥානේ සාරජ්‍යති. දැන් එතකොට දැනුවත් බවක් ඇති වුණා. ඒ කියන්නේ රූප පිළිබඳව දැන් දැනගත්තා. ඒ දැනීමට හරි කැමති. දැන් ඒ දැනීමත් එක්ක හිත බැඳෙනවා. හිත ඒකත් එක්ක ඇලෙනවා. ඒ කතාව විමසමින් ඒකත් එක්කම ඉන්නවා. විමසමින් කියන්නේ මේ නුවණින් විමසමින් නෙමෙයි, ඒක රස විඳිමින් තවදුරටත් ඒකත් එක්කම ඉන්නවා. ඒ තුළ එතකොට රංජනයක්, සතුටු වීමක්, ඇලීමක්, ගැලීමක් සිද්ධ වෙනවා. ඊළඟට චක්කු සම්පස්සේ සාරජ්‍යති. ඒ වගේමයි එතකොට මේ සිද්ධ වෙච්ච ස්පර්ශයේත් දැන් එයා ඇලෙනවා. ඒකට ඉතින් එයා කැමති වෙනවා. ඒකට බැඳෙනවා. යම්පිදං චක්කු සම්පස්සපච්චා උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තස්මින්පි සාරජ්ජති. දැන් එතකොට තවදුරටත් ඒ හටගත්ත සැප වේදනාවක් තියෙනවා නම් කොහොමවත් ඉතින් ඒකට ඇලෙනවා. මොකද සැපයක් පහළලා තිනවා. ඒක බොහොම සතුටු දනවන සුළුයි, සුව එළවන සුළුයි. දැන් එහෙමනම් අන්න ඒ සැප වේදනාවේ හිත ඇලෙනවා. එමත් නැත්නම් දුක් වේදනාවක් නම් පහළුනේ, ඒකෙන් යම්සි පීඩාවක් තියෙනවා, පිළීමක් තියෙනවා, ඉක්මනට මේකත් එක ගැටෙනවා, ඒකෙන් පැනලා දුවන්න, ඒකෙන් ඉවත් වෙන්න වෑයම් කරනවා. ළඟට යම්සි උපේක්ෂා වේදනාවක් තියෙනවා නම් සමහර විට ඒක හරි ඒකාකාරී. ඉතින් ඒ ගැන කිසිම වැටහීමක් නැහැ. ඉතින් ඒක නිසා ඒකෙන් එක්කෝ අවබෝධය නැතිකමට, උදාසීනත්වයට, ඒකෙන් ඒකත් එක්ක ඉතින් ඔහේ ඉන්නවා. තම මේ වගේ සිදුවීමක් තමයි එහෙනම් මේ එකතකින් මේ අපේ ඇහැ පිළිබඳව මේ ඇහැ තුල සිද්ධ වෙන ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් නැතිකමට නිතැතින් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මේකේ ආදීනවය බුදුරජාණන් වහන්සේ දැන් ඊළඟට දේශනා කරනවා තස්ස සාරත්තස්ස සංයුත්තස්ස සම්මූල්හස්ස අස්සාදානුපස්සිනෝ විහෙරතෝ ආයතින් පංචඋපාදානස්කන්ධා උපචයං ගච්ඡanti. දැන් ටිකක් ගැඹුරකට යනවා. ඒ කියන්නේ දැන් මේ විදිහට ඒ සිද්ධ වෙන ඇහි රූපවල, ඊළඟට ඒ දැනීමේ, ඊළඟට ඒ ස්පර්ශයේ, ඒ වේදනාවේ ඇලිලා ගැලිලා බැඳිලා ඒකට යමු වෙලා ඒකත් එක්ක කටයුතු කරමින් ඉන්න බව නිසාම දැන් ඔන්න ඒ තස්ස සාරත්තස්ස ඒකට ඇලිච්ච එතනත්තාගේ සංයුත්තස්ස ඒකත් එක්ක බැඳිච්ච තැනත්තාගේ සම්මූල්හස්ස ඒකත් එක්ක මුලා වෙච්ච තැනත්තාගේ අස්සාදානුපස්සිනෝ විහෙරතෝ මේකෙන් යම්සේ ආස්වාදයක් ලැබමින් ආස්වාදයක් සොයමින් ආස්වාදයක් බලාපොරොත්තු වෙමින් ඒ ඉන්න කටයුතු කරන වාසය කරන ඒතනත්තාගේ ආයතින් පංචඋපාදානස්කන්ධා උපචයං ගච්ඡanti. ඉදිරියේදීත් තව තව පංචඋපාදානස්කන්ධයන් වර්ධනය වෙන්න එක එක්කාසු වෙන්න ඒකරාශී වෙන්න වැඩෙන්න පටන් ගන්නවා. තණ්හා චස්ස පෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්ත්ව තත්තා විනම්දිනී සා චස්ස පවඩ්ඩති. දැන් එතකොට මේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට වේගවත් මේ ක්‍රියාවලිය එතකොට ඇහි සිද්ධ වෙනකොට ඒ පෙනෙන දෙයත් එක්ක දැන් හිතින් තණ්හාවෙන් ඇලෙනවා තත්ත්ව තත්තා විනම්දිනී කියලා කියනවා. එතන සතුටු වෙනවා, අභිනන්දනයක් සිද්ධ වෙනවා හිත ඇතුලේ. ඒකත් එක්ක නිකම් පුදුම ප්‍රමෝදයක් හිතේ පහළ වෙනවා. හිත ඒකත් එක්කම සතුටු වෙනවා, ප්‍රීතිමත් සහගත තත්ත්වයක් හිතේ ඇති වෙනවා. හැබැයි මේ අරකට එක්ක ඇලිලා ඒක තුල මුලා වෙලා ඒක ගැන තියෙන අනවබෝධය නිසා හරි වැටහීමක් එක ගැන නැහැ. හරිම ලස්සනයි, ඉතින් ඒක බලාගෙන ඉන්නවා. ඒ නිසා ඔන්න මේකේ අර තණ්හාවේ ක්‍රියාත්මක භාවයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් තණ්හාව පෝනෝ භවිකා නන්දි රාග සහගත තත්ත්‍ව තත්‍රාබිනන්දිනී කියලා කාරණා තුනක් පෙන්වන තණ්හා පැත්තෙන්. ඒ කියන්නේ ඊළඟ තැනට දැන් හිත අලවනවා. දැන් එක ජවනිකාවක් දැක්කා, ඒකේ තියෙන ආස්වාදය නිසා ඕන තව එකක් ඉල්ලනවා. ඒතර ඒ භව නෙත්‍යයක් කියලා තණ්හාවට කියනවා. ඒ කියන්නේ ඊළඟ මොහොතට ඊළඟ සංසිද්ධියට එක්තරා අන්දමක නැඹුරුවක්, ඒක ඉල්ලාගෙන සිටීමක්, ඒක බලාපොරොත්තුෙන් සිටීමක්, ඒ ආයාචනා කිරීමක්, ඒ විතර දැස් අයා බලාගෙන සිටීමක් ඔන්න හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. දැන් එතකොට නිකන් අර කැරට්ටලයක් පස්සේ දුවන බූරුවෙක් වගේ ඔන්න අතින් අපේ හිතත් ඊළඟ මොහොතේ සතුට ලැබෙවි, ඊළඟ මොහොතේ සතුට ලැබෙවි, තව ටිකක් සතුට වෙන්න පුළුවන්, තව ටිකක් ආසාදයක් ලබන්න පුළුවන් කියලා දැන් ඊළඟට එන විදිහට ඔන්න පෝනෝ භවික తত্ত্বය අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ නන්දි රාග සහගත. දැන් එතකොට එතන සතුට වෙනවා රාග නිශ්චිතව. ඒ දැකපු දේ මුල් කරගෙන රාගයක් ඇති වෙලා සතුටක් පහළ වෙලා ආසාවක් ඇති වෙලා ඉතින් ඒකේ සතුටකුත් තියෙනවා. හැබැයි රාග නිශ්චිතයි, ඇලීම් සහිතයි. ඇලිලා බැඳිලා තමයි සතුට වෙන්නේ, ඒකේ බැහැගෙන තමයි සතුට වෙන්නේ, උපාදාන කරගෙන තමයි සතුට වෙන්නේ. තත්ත්ව තත්ත්‍රාභිනන්දිනී. එතකොට මේ ක්‍රියාවලිය නැවත නැවතත් එතන සතුට වෙමින් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඒ තණ්හාව ඉතින් මේ කටයුත්ත සිද්ධ වෙන්න තව තව වැඩෙනවා. ඒ අපේ හිතේ මේ වෙනකොටත් යම් පමණක තණ්හාවක් තියෙනවා. ඒකේ තත්ත්වගත වීම හරහා අපේ හිත මේ ක්‍රියාවලිය තුළ නිතරින් යෙදෙනවා. ඒක යෙදෙන්න තව තවත් තණ්හාව පෝෂණය වෙනවා. තණ්හාවටම ආවඩන ගතියක් මේ තුළ සිද්ධ වෙනවා. තස්ස කායපාපී දරතා පවඩ්ඩanti. ඊටස්ස බුදුරයන් වහන්සේ කියන මේ හරහා යම්ස කායික දරපයක්, කායික වෙහෙස, කායික පීඩාවක් දැන් ඔන්න වර්ධනය වෙනවා. චේතසිකාපි දරතා පවඩ්ඩanti. ඒ වගේම හිතෙත් යම් යම් වෙහෙස කරගතියක් ඒක තුල নিমগ্ন වීම නිසා, ඒක කල්පනා කිරීම නිසා, ඒක ප්‍රපංච කිරීම නිසා ඔන්න දැන් හිත ඇතුළෙත් යම්කිසි වෙහෙසක් හටගන්නවා. කායිකාපි සන්තාපා පවඩ්ඩanti. ඒතර කය ඇතුළෙත් නිකං දවන ගතියක් පහළ වෙනවා. දැන් දැවෙනවා. කලින් නම් බොහොම සැහැල්ලු සෞම්‍ය ස්වභාවකින් කය තිබුණා. හැබැයි දැන් කයත් දැවෙනවා. චේතසිකාපි සන්තාපා පවඩ්ඩanti. හිත ඇතුළත් දැන් දැවෙන්න ගන්නවා. කායිකාපි පරිලාහා පවඩ්ඩanti. ඒතර කායික වශයෙන් පරිලාහයක්. කායික වශයෙන් බොහොම නිකං අපිටම පරිදාහයක් දැවීමක් වෙහෙසක් එදෙනුත් පටන් ගන්නවා. ඊළඟට චේතසිකාපි පරිලාහ පවඩ්ඩanti. එතකොට මේ චේතසික වශයෙන් හිත ඇතුළෙත් පරිලාහයක් දැවීමක් හට ගන්නවා. එතකොට මේ ක්‍රියාවලිය, ඒ කියන්නේ වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. අර විදිහට රූපයක් දැක්කා, ඒකේ ඇලුනා, ඒකෙන් දැන් රස විඳිනවා. ඒත් එක්කම දැන් අපි හිතමු බොහොම රාග නිශ්චිත අරමුණක් නම් ඔන්න කය ටික ටික රාගෙන් දැවෙන්න පටන් ගන්නවා. හිතත් ඉතින් රාගෙන් දැවෙනවා, කයත් රාගෙන් දැවෙනවා. හිත තුල දැන් ඇතුලේ පීඩාවක් තියෙනවා. හිත තුල කය තුල ඇතුලේ පීඩාවක් තියෙනවා. අර තිබුණ සංසිඳීම, තිබුණ කායික මානසික සැහැල්ලුව, ඒ තිබුණ සුවතාවයක් දැන් නැහැ. ඒ වෙනුවට බොහොම නිකන් උත්තේජනය වෙච්ච ගතියක්. කයත් සිතත් බොහොම උත්සන්න වෙච්ච ගතියක්. තිබුණ සහනය නැහැ. දැන් ඒ වෙනුවට නිකන් අරක ඉල්ලනවා, ඒක ප්‍රාර්ථනා කරනවා, ඒ පැත්තට යනවා, දඟලනවා. ඔන්න වගේ තතියක්, තත්වයක් දැන් හිත කය ඇතුලේ හට ගන්නවා. අර තිබුණ මධ්‍යස්ත භාවය දැන් හිතටවත් කයටවත් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි ඉතින් කායික දරතා, චේතසිකාපි දරතා, සන්තාපා, පරිලාහා, ඉතින් මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ දැවීමක්, තැවීමක්, පරිලාහයක්, දුකක් තමයි මේ හරහා හටගන්නේ. ඒතර මේ ක්‍රියාවලිය ගැන, ඒ කියන්නේ අපිට නිවැරදි අවබෝධයක් නැති අවස්ථාවකදී, සතියෙන් සංවරයෙන් ඉන්නේ නැති අවස්ථාවකදී මේ සිදුවීම් වලට තමයි අපි නිතරම ප්‍රාර්ථ වෙන්නේ. එතකොට මේක මේ ඇහැට විතරක් නෙමෙයි. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කන සම්බන්ධයෙන්. සෝතම් භික්ඛවේ අජානං අපස්සං යථා භූතං. දැන් එතකොට මේ මුළු ක්‍රියාවලියම දැන් අපිට හිතා ගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ කනට අරමුණු වෙන සද්ද, ඒ කනත් සද්දත් නිසා පහළ වෙන සෝත විඥාණය, ඒ කියන්නේ ඒ පිළිබඳ දැනුවත් වීම, ඒ තුන නැවත නැවත සිදුවීම හරහා ඒ නිසා හට ගන්නා සෝත සම්පස්සේ, කන ආශ්‍රිතව සිද්ධ වෙන ස්පර්ශය, ඒ වහරහා දැන් ওই ළඟට ඔන්න වේදනාව පහළ වෙනවා. අපි හිතමු දැන් ගීතයක් ඇහෙනවා. එතකොට ඒ සද්දය මූලික කරගෙන දැන් කන ආශ්‍රිතව ඒ සෝත විඥානයක් පහළ වෙනවා. ඒ සද්දේ පිළිබඳ දැන් දැනුවත් වීමක් වුණා. හැබැයි දැන් ඒක එතනින් නතර වෙන්නේ නැහැ. දැන් ඒ ස්පර්ශය ඊළඟට වේදනාව. ඒ වේදනාව අපි හිතමු ඔන්න දැන් බොහොම සුව වේදනාවක්. අතීතයේ අපි කැමති වෙච්ච අපි ගයපු මාකර සින්දුවක් තමයි මේ ඇහෙන්නේ. දැන් ඔන්න ඒකට යම්කිසි සැප වේදනාවක් හටගත්තා. දැන් ඔන්න වේදනාවෙන් ඔන්න අපේ හිත අවදි වුණා. සැප වේදනාව ගැන ඔන්න කුල්මත් වීමක්, උත්තේජනයක් හිතේ පහළ වුණා. දැන් ඒ වේදනාවට අපි ඔන්න දැන් ඇලෙනවා. ඒක දැන් හොයනවා, ඒ ගැන හිතනවා, ඒ ගැන සංඥා පහළ කරගන්නවා, නිමිති තව තව අරගන්නවා. ඒ කියන්නේ කල්පනා කරන්න කල්පනා කරන්න හිත ඒ ඔස්සේ ප්‍රපංච කරමින් වටවලල්ලේ යමින් ඉන තත්වයකට අපි අර මදුපින්ඩික සූත්‍රයේදී මතක් කරගත්ත තත්වය දැන් ඔන්න කනට ඇහිච්ච සද්දය හරහා, ගීතය හරහා ඔන්න උද්ගත වෙනවා. ඒක ඇත්තටම මේ මුඩු ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපිට අවබෝධයක් නැහැ. අවබෝධයක් නැහැ කියන්නේ එක එක කොටස ඉෂ්ට කරන ඒ කුඩා කුඩා කාර්ය සම්බන්ධයෙන් අපිට කිසි අවබෝධයක් නැහැ. ඒ නිසා කන සම්බන්ධයෙන් අපිට අවබෝධයක් නැහැ. ඇසීම් ක්‍රියාව සම්බන්ධයෙන් අපිට අවබෝධයක් නැහැ. ඒ එන සද්දයක් බොහොම ෂණ මාත්‍රයි. ඒක ඇතිලා නැතිලා යනවා. අපි හැබැයි ඒ විදිහට බලන්නේ නැහැ. ඒකේ තියෙන යම් යම් නිමිති ගනිමින් අපි ඒකේ රැඳෙනවා, ඒකේ බැඳෙනවා, ඒකට ආස කරනවා මිසක් මේක සිද්ධ වෙන වෙනස්කම් පිළිබඳව අපිට කිසි වැටහීමක් නැහැ. ඊළඟට මේ දැනුවත් වීමත්, ඒ සද්දයක් කනත් නිසා පහළ වෙන ඒ සෝත විඥානය, ඒ දැනුවත් වීම සම්බන්ධයෙන් උත් අපිට එතන එතන හොඳට දැනුවත් වීමක් නැහැ. නිකන් ඒ දැනුවත් වීම රාශිය එකක් කරගෙන, ඒ සම්තතියම ගණයක් කරගෙන, මේක සින්දුවක් කරගෙන, මේක අහවල් ගායකයාගේ ගායිකාවගේ සින්දුව කියලා හිතාගෙන තමයි දැන් ඉතින් අපි රස විඳින්නේ. එතන මේක දාගත්ත අපි තව කාරණා ගොඩක්, සම්මුති ගොඩක් ලං කරගත්තා. සම්මුති ගොඩක් ලං කරගෙන ඒකට බැඳිලා තමයි අපි කටයුතු කරන්නේ. එතකොට ඒ එක එක කොටසකින් දන් වැලේ එක එක පුරුකකින් සිද්ධ වෙන ක්‍රියාව ගැන අපිට තේරුමක් නැහැ. කණෙන් සිද්ධ වෙන ක්‍රියාව ගැන, සද්දෙන් සිදු වෙන ක්‍රියාව ගැන, ඊළඟට සෝත විඥාණයෙන් සිද්ධ වෙන ක්‍රියාව ගැන, ඊට පස්සේ මේ තුන් දෙනා නැවත නැවත සිදු වෙන ඒ ස්පර්ශයෙන් සිද්ධ වෙන ක්‍රියාව ගැන, ඊට පස්සේ ඒක මූලික කරගෙන පහළ වෙන සැප වේදනාව ගැන අපිට වැටහීමක් නැහැ. ඒක හැම එකක් ගැන මෙහෙනම් බැඳිලා, හැම එකකටම ඇලිලා, හැම එකකම නූලා වෙලා තමයි කටයුතු කරන්නේ. ඊට පස්සේ අපි හිතමු මේ මුළු ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ වෙන්න සිද්ධ වෙන්න ඒකෙම හිත නිමග්න වෙලා අර කියපු බුදුරජාණන් වහන්සේ කියන තස්ස සාරත්තස්ස සංයුත්තස්ස සම්මූලහස්ස අස්සාදානුපස්සිනෝ විහෙරතු. දැන් ඉතින් අපි මේ ගීතේ රස විඳිනවා, ඒ ගැන හිතනවා, ඒ ගැන අතීතයේ වෙච්ච දේවල් කල්පනා කරනවා, ඒක හිතේ ආස්වාදය තව තව වැඩි කරනවා, ඒ වෙතට යනවා, ඒ වෙතට කන යොමු කරනවා, ඒකෙම බැඳිලා ඒකෙම ඇලිලා තමයි අපි වාසය කරන්නේ. ආයතින් පංචඋපාදානස්කන්ධා උපචයං ගච්ඡanti. එතකොට මේ නැවත නැවත පංචඋපාදානස්කන්ධයන් වැඩෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් එතකොට දැන් පටන් ගත්තේ එක අතකින් මේ සද්දය හරහා. හැබැයි පංචඋපාදානස්කන්ධයම වැඩෙන තත්ත්වයට මේක දැන් වර්ධනය වෙලා. ඒ කියන්නේ එක අතකින් රූපස්කන්ධයෙන් තමයි ආරම්භ වුනේ. සද්දයක්, කනක්, ඉතින් මේ ඔක්කොම ටික රූපස්කන්ධයට අදාළයි. ඊට පස්සේ ඒක තව තව එහාට යනකොට මොන වේදනාවක්, වේදනාස්කන්ධයට අදාළ දේවල් වොන්න දැන් වැඩෙනවා. ඊට පස්සේ තව එහාට යනකොට ඒවා හා සම්බන්ධ සංඥා හිතට එනවා, ඒකට ඔන්න චේතනා පහළ වෙනවා, හැඟීම් පහළ වෙනවා, රාගයක් පහළ වෙනවා, ආසාවක් පහළ වෙනවා. දැන් ඔන්න සංස්කාරස්කන්ධයත් වැඩෙනවා. ඊළඟට අපි මේ දැනුවත් වීම සෝත විඥාන පහළ වීමත් නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒක එහා ගිහිලා එන මනෝ විඥානත් පහළ වෙනවා. ඊට පස්සේ අපි මේ දිශාවට යනවා නම් තව ටිකක් හොඳට ඒ සද්ද අහගන්න කියලා, ඒ සින්දු අහගන්න කියලා ඔන්න කාය විඥානත් පහළ වෙනවා. ඉතින් මේ විදිහට මේ විඥානස්කන්ධය වේවා, සංස්කාරස්කන්ධ වේවා, සංඥාස්කන්ධ වේවා, වේදනාස්කන්ධ වේවා, රූපස්කන්ධ වේවා, මේ විවිධාකාර ස්කන්ධයන් දැන් සෑහෙන්න සහභාගී වෙමින් මේ කටයුත්තට සම්පූර්ණයෙන්ම ඒ ස්කන්ධේ අපි ඇලෙමින් වාසය කරනවා. මුලින් පටන් ගත්තේ රූපස්කන්ධයට ඇලීමෙන්, ඊට පස්සෙ ඔන්න වේදනාවට ඇලුනා, ඔන්න ඊට පස්සෙ සංඥාවලට. දැන් ඒකේ අපි හිතමු ඒ හඬේ තියෙන විවිධ ස්වරයන්ට, ඒක ගායන ගායිකාවගේ ගායකයාගේ තියෙන ස්වභාවයන්ට, ඒගොල්ලන්ගේ නම් ගම් වලට, ඒගොල්ලන්ගේ ගතිගුණ වලට, ඒ ලාලිත්‍යයට, ඒගොල්ලන්ට වෙච්ච දේවල් වලට, ඒගොල්ලන්ගේ චරිතයට, ඔන්න ඉතින් අපි විවිධ අන්දමින් හිතා ගන්නවා, මතක් කර ගන්නවා. දැන් ඉතින් අපි මේ ලෝකෙ නෙමෙයි ඉන්නේ. දැන් මේ සද්දය ඇහුනේ එක කතකින් අපි මේ ප්‍රകൃතියෙන් දැත්ති. පියවි සිහියෙන් කියන්නත් බෑ ඉතින් කතකින් මේ පියවි සිහිය නැහැ ඉතින්. මොකද මේ ඇහිච්ච සද්දට හිත ගිහිලා ඒකේ බැඳිලා එතන ඉතින් දැන් ඔන්න භව තත්ත්වයක් ඇති වුණා, පියවි සිහිය නැති වුණා. ඉතින් එහෙම යන ගමනේ අන්තිමට ඉතින් විවිධ දිශාවන් ඔස්සේ හිත කල්පනා කර කර, හිත ප්‍රපංච කර කර තමයි කටයුතු කරන්නේ. දැන් ඒකේ ප්‍රතිඵලය බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, තස්ස තණ්හා චස්ස පෝණෝ භවිකා නන්දිරාග සහගතා තත්ත සත්‍රාබිනන්දිනී සාචස්ස පවඩ්ඩති. එතනින් අතර වෙන්නේ ඒකට තව තව ඇලීමක්, ඒකට තව තව උපාදාන වීමක්, ආසා කිරීමක්, තණ්හා කිරීමක් සිද්ධ වෙනවා. ඉතින් අර ඊළඟ කොටසත් ඉන්නේ බලාපොරොත්තු වෙනවා. දැන් ගීතයක මුල් කොටස ඇහෙනකොට උන් දැන් ඊළඟ එක ගැන පුංචි ආසාවක්, එල්බ සිටීමක්, බලාපොරොත්තු වීමක්, බලාපොරොත්තු සහගතව මේ ඊළඟ කොටස ගැන ඉතින් බැඳීගෙන ඉන්නවා. ඊපස්සේ සමහරට ඒ සින්දු ඉවර වුණොත් එතන තව සින්දුවක් දැන් ගෙදර ඇවිල්ලා තමන්ගේ රේඩියෝ එකේ, තමන්ගේ යන්ත්‍රයක, ඒ ගායකයාගේ, ඒ ගායිකාවගේ තව සින්දුවක් ඔන්න අහන්න අපි ඊළඟට පෙළඹෙනවා. ඒතොර ඊළඟ තත්ත්වයක් දක්වා අපි වැදගෙන යනවා. ඒ තණ්හාවේ තියෙන පෝණෝ බහික தත්වය ඊළඟ සංසිද්ධියක සිද්ධ වෙන සතුට වීම, ඊළඟ සංසිද්ධියකින් සතුට වෙන්න සිද්ධ වෙන බලාපොරොත්තුව අපේ හිත ඇතුලේ වැඩෙනවා. ඊළඟට එතන සතුට වෙනවා, එතන රාග නිසිත සතුටක් ලබනවා. ඉතින් ඒ තණ්හාවත් තව තවත් වැඩෙනවා. තස්ස කායිකාපි දරතා පවඩ්ඩಂತಿ, චේතසිකාපි දරතා පවඩ්ඩಂತಿ, කායිකාපි සන්තාපා පවඩ්ඩಂತಿ, චේතසිකාපි සන්තාපා පවඩ්ඩಂತಿ, කායිකාපි පරිලාහා පවඩ්ඩಂತಿ, චේතසිකාපි පරිලාහා පවඩ්ඩಂತಿ, සෝ කාය දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි පටිසංවේදේති. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේක කරන්න ගිහිල්ලා ඊළඟට දැන් ඔන්න කායික වශයෙන් යම්කිසි දැවීමක්, දුකක්, සන්තාපයක්, දැවිල්ලක් හට අරගෙන දැන් ඒකෙන් එයා තව තව දුක් විඳිනවා. අපිටම දැන් අපි අකමැති සද්දයක් ඇහුනේ, කවුරු හරි අපිට නොමනා විදිහට වචනයක් කිව්වා, අපේ හිත රිදුණා. ඉතින් ඒ හරහා පහළ වුණා දුක් වේදනාවක්. ඒ වේදනාව ගැන ඔන්න නැවත නැවත කල්පනා කරනවා, ඒ වචන ගැන කල්පනා කරනවා, කියපු කෙනා ගැන කල්පනා කරනවා, තමන් ගැන කල්පනා කරනවා, සත්වයේ පුජ්‍යලයක් හදාගෙන ඉතින් අපි හතර අතට කල්පනා කරනවා. ඉතින් කායිකාපි දුක්ඛා පවඩ්ඩති. දැන් ඉතින් ඇඬෙනවා. ඉතින් හිතරෙ දිච්ච එකක් නම් ඔන්න දැන් අඬනවා. වැළපෙනවා. මෙහෙමයි මෙහෙමයි කළේ මම දැන් මෙහෙමයි මට කියන්නේ කියලා ඔන්න ඉතින් අපි අඬනවා. ඊට පස්සේ අපි හිතමු දැන් හිතත් හොඳටම රිදෙනවා. නැවත නැවත ඒ වචනේ සිහි වෙනවා. සිහි වෙන වාරයක් පාසා හිත රිදෙනවා. ඊට පස්සේ ඉතින් කායික මානසික වෙහෙසක්, කායික මානසික දැවිල්ලක්, කායික මානසික දැවීමක් තමයි දැන් හටගන්නේ. ඊට පස්සේ දැන් මේ හරහාර රූපස්කන්ධත් වැඩිනවා, වේදනාස්කන්ධත් වැඩිනවා. තව ඉතින් කල්පනා කරන්න කල්පනා කරන්න සංඥාතුළු වැඩි වෙලා සංඥාස්කන්ධත් වැඩිනවා. ඊළඟට ඉතින් අපිටම යාගෙන් පළිගන්න හිතෙනවා, දෙකක් කියන්න හිතෙනවා. ඒ ද්වේෂය, ඊර්ෂ්‍යාව, මෝහය, ඉතින් මේ ඔක්කොම අනිකුත් ඒ සංස්කාරات ඔක්කොම වැඩෙනවා. ඒතකොට එකාතකින් පුදුමාකාර පටලැවිල්ලක් තමයි මේ සිද්ධ වෙන්නේ. අපිට මේ සිහිය නැහැ. අපිට මේ සිද්ධ වෙන දේ පිළිබඳව වැටහීමක් නැහැ. සම්මුතිය තුළම අපි මුලා වෙලා සත්පුජ්ජල සංඥාවෙන් අරගෙන ඉතින් මේ ඔක්කොම එකට දාලා පටලෝගෙන අපි තව තව දැවෙනවා. තව තව දුක් විඳිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේක ගහනම් භික්ඛවේ අජානං අපස්සං යථා භූතං. මේ නාසය හා සම්බන්ධයෙන්ුත් මේ නොදැනුවත් භාවය දේශනා කරනවා. අපිට නාසයෙන් ගඳක් සුවඳක් ආග්‍රහණය කරන්න පුළුවන්, ඒ පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක ඇත්ත ඇත්ත සත්‍යයෙන් දැක ගන්නවා වෙනුවට නිකම්ම අර මතුපිට ලක්ෂණ ටික තමයි අපි දකින්නේ. අපිට දැනෙන්නේ අපිට ගඳ සුවඳ වශයෙන් දැනෙන්නේ. ඉතින් ඒක බොහොම සුන්දරයි නං. ඉතින් ඔන්න ඒ ඔස්සේ යනවා, ඒකට ඇලෙනවා, ඒකට ආස කරනවා. ඒ ගඳට, ඒ සුවඳට ඉතින් අපි ආස කරනවා. ඊට පස්සේ අපි ඒක ගැන හිතනවා, කල්පනා කරනවා. ඒ ඔස්සේ දැන් ප්‍රපංචයක් දක්වා, වටවලල්ලේ යාමක් දක්වා, හිතුවිලි වල විහිද යාමක් දක්වා යන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ හරහාත් පටන් ගත්තේ නම් මේ ගඳක් සුවඳක් මුල් කරගෙන. හැබැයි එතනින් නතර නොවි තව ඈතට ඈතට යනවා. එතකොට ඒ ගඳක් සුවඳක් කියන එක ගත්තොත් ඉතින් කතකින් රූපස්කන්ධයටයි ඇයිති. ඒ කෙරෙහි ඔන්න ඇල්මක් ඇති වෙනවා. ඒ ගඳ සුවඳම ආය ආය ඉල්ලනවා. ඒකම තව ප්‍රාර්ථනා කරනවා. ඒ හරහා රූපස්කන්ධය වැඩෙනවා. ඊට ඒ ලබන ආස්වාදේ, ඒ ලබන සතුට, ඒ ලබන සැප වේදනාව වේදනාස්කන්ධයට ඇයිති. ඒකත් ඉතින් වැඩෙනවා. ඒකට ඇලෙලා, ඒකම ඉල්ලලා, ඒකම නැවත නැවත ඇති කරගන්න උත්සාහත් වීම හරහා ඔන්න ඒ වේදනාස්කන්ධයත් වැඩෙනවා. ඒකට උපාදාන වෙනවා. ඒක මුල් කරගත්ත සංඥාවක්. ඉතින් අපිට මේ ගඳ සුවඳ ආවේ අහවල් තැනැත්තගෙන්. එයා මෙහෙම තමයි. මෙන්න මෙයා මෙහෙම හැංගීම් යාගේ තියෙන. මෙන්න මෙහෙම ස්වභාවයක් යාගේ තියෙන. ඉතින් යාගෙන කල්පනා කරනවා. ඒ සංඥාවන් දැන් තව වැඩි වෙනවා. නිමිති හිතේ පහළ වෙනවා. සංඥාස්කන්ධයත් වැඩෙනවා. ඉතින් දැන් ඒ පහළ වෙන රාගය, ඒ පහළ වෙන ඇල්ම, ඒ එයා කෙරෙහි පහළ වෙන චේතනා, එයා පුජ්‍යලේක් කියලා ගැනීම හරහා ඒ පහළ වෙන මෝහය, ඉතින් මේ ඔක්කොම ඉතිහාස සංස්කාර ස්කන්ධයක් වශයෙන් තව තව වර්ධනය වෙනවා. ඊට පස්සේ ඒකම, ඒ සුවඳම, ඒ ගඳම විඳිමින් තව තව එහාට යද්දි ඉතින් ඒ අතිමු ගහන විඥාන විතරක් නෙමෙයි. ඊට පස්සේ ඉතින් අපි තුම අපි වෙතට යනවා. කාය විඥාන, එයා ගැන හිතනවා, මනෝ විඥාන, ඒවත් පහළ වෙනවා. ඒතකොට මේ මුළු සංකීර්ණ ක්‍රියාදාමයම පණ ගැන්වෙනවා. තන පටන් ගත්තේ බොහොම පුංචි උත්තේජනයකින්. හැබැයි ඒකෙන් පටන් අරගෙන අපිට සිහිය නැති නිසා මේ ඔක්කොම ඉතින් අපි යට කරගෙන ඔඩු දුවගෙන අපි ඒවට තව තව ඇලෙමින් බැඳෙමින් එහාට එහාට වාසය කරනවා. ඉතින් ඒ හරහා යන ඉතින් අපේ අර හිත ඇතුලේ තිබිච්ච අපි තුමු තත්වගත වීම, රුචි අරුචිකම්, ඒ ඔක්කොමත් ඉතින් තව තව පෝෂණය වෙනවා. ඒ රටාම තව තව කිඳා බහිනවා. හිත ඇතුලේ තව තව වර්ධනය වෙනවා. ජීවහං භික්ඛවේ අජානං අපස්සං යතා භූතං. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ දිව ගැනත් අපිට හරි වැටහීමක් නැහැ. ඒ සිදු වෙන රස දැනීමේ ගැනීමේ ක්‍රියාව ගැන අපිට තේරෙන්නේ නැහැ. අපි ඒ වෙනුවට මේ හිතන් ඉන්නේ ආ මේ ඊටාම් ප්‍රණීත අපිටම චොකලට් එකක් තමයි මේ අනුභව කරන්නේ. නැත්තම් මේ අපිටම දොඩම් ඉදිරියක් තමයි බොන්නේ. අරයා තමයි දොඩම් ඉදිරිය දුන්නේ. ඒක ඉතින් අපි එක එක දේවල් හදාගෙන ඒ සම්මුතිය තුල ඒක රස විඳින්මින් ඒක ආස්වාදනය කරමින් තමයි කටයුතු කරන්නේ. ඉතින් එතකොට අපි හිතමු මේ රසට අපේ හිතේ තියෙන ඇල්ම තව තව වැඩෙනවා. ඒක නිකන් කිඳා බහිනවා, අටුවම් බහිනවා. ඒ පැත්තම තමයි තව තව ආසා කරමින්, තව තව ඉල්ලමින් තමයි වාසය කරන්නේ. ඉතින් එතකොට මේ තස්ස සාරත්තස්ස සංයුත්තස්ස සම්මුල්හස්ස අස්සාදානුපස්සිනෝ විහෙරතෝ. අර බුදුරජාණන් වහන්සේ කියපු ඒ ඇලීලා ඒකටම බැඳිලා ඒකෙන්ම සතුටු වෙමින් ඒ තුල මුලා වෙමින් ඒ ඉන්න තැනත්තාගේ පංචඋපාදානස්කන්ධා උපජයං ගච්ඡanti. පංචඋපාදානස්කන්ධයන් නැවත නැවත වර්ධනය වෙමින් තව ඒක රාශී වෙමින් වැඩෙමින් යමයි යන්නේ තමයි යන්නේ. ඒ කියන්නේ උපාදාන වීම තව තව පෝෂණය කරනවා. උපාදාන වෙච්ච தත්ත්වය තව තව පෝෂණය කරනවා. උපාදාන වෙච්ච தත්ත්වය තුළ අපි ලෝකයක් හදාගෙන අලුත් தත්ත්වයක් හදාගෙන ඒ තුළ මුසපත් වෙලා මුලාවටපත් වෙලා ජීවත් වෙනවා. අපිට මේ මොහොත අහිමි. මේ මොහොතේ නෙමෙයි දැන් ඉන්නේ. මෙන්න ලෝකයක තමයි දැන් ඉන්නේ. අර හදලා දීපු ලෝකයේ තුල උපාදානය හරහා ගොඩනගාගත්තු ලෝකයේ තුල තමයි දැන් වාසය කරන්නේ. කායම් භික්ඛවේ අජානං අපස්සංගතා භූතං. උතර කයනුත් යම් යම් ස්පර්ශ ලැබෙනවා. ඒ ලැබෙන ස්පර්ශයන් හරහා ඉතින් අපිටම ඒ කාය විඥාන පහළ වෙනවා. ඒ පිළිබඳ දැනුවත් වෙනවා. ඉතින් මේක නැවත නැවත සිද්ධ වෙන්නේ කායික ස්පර්ශයක්. ඒ හරහා අපිටම ඔන්න සැප වේදනාවක්. නැත්තම් දුක් වේදනාවක්. එහෙම නැත්තම් උපේක්ෂා වේදනාවක්. ඒ වගේ අපිට තේරෙන්නේ නැහැ ඒවා හට ගන්න හැටි, වෙනස් වෙන හැටි, අවසන් නැටි. ඒ ගැන කිසි අවබෝධයක් අපිට නැහැ. ඉතින් ඒ වෙනුවට අපි මේක අත් දක්වන්නේ මම එයත් එක්ක තමයි ඉන්නේ. එයාගේ අතල්ලන් තමයි ඉන්නේ. එයාව තමයි මම සිප වැළඳ ගන්න. කියන මේ වගේ ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒකේ කායික ස්පර්ශය. ඒතර ඒ හරහා තොන්න හිතේ හට ගන්න ඒ ආසාව, තණ්හාව තව තව වැඩෙනවා. ඒ තණ්හා චස්ස පෝනෝ භවිකා. ඉතින් එයත් එක්ක ඉන්න දැන් තවත් ආසයි. ඊළඟ මොහොතෙත් එයත් එක්ක ඉන්න ඕනේ. ඊළඟ දවසෙත් ඉන්න ඕනේ. ඊළඟ මාසෙත් ඉන්න ඕනේ. සදාකාලිකව ඉන්න ඕනේ. කියලා තමයි ඉතින් ඊට පස්සේ ඔන්න හිත බලාපොරොත්තු වෙන්නේ. ප්‍රාර්ථනා කරන්නේ. නන්දි රාග සහගත. ඉතින් ඒ ඇති වෙන සතුට රාග නිස්ෘතයි. ඇලීම් සහගතයි. තත්ත්‍ව තත්‍රාභි නන්දිනි. එතන එතන ඇලෙනවා. මේ හරහා බුදුහාමුදුරු කියන කායිකාපි දරතාප වඩන්න දැන් ඒකට සමහර විට මේ වෙලාවේ සතුටක් වගේ තියෙනවා තමයි. දැන් ඊට පස්සේ ඉතින් එයා නැතුව ඉන්න බෑ. එයා ඕනෙමයි. එයා මතක් වෙනකොටත් දැන් අපිටම එයා ගියා වෙන කෙනෙක් එක්ක. ඊට පස්සේ ඉතින් මතක් වෙනකොටත් දුක් වෙනවා. ඊට පස්සේ ඉතින් අඬනවා. ඊට පස්සේ ඉතින් ශෝක කරනවා, වැළපෙනවා. එයා ගැනම කල්පනා කරලා ඉතින් මානසිකවත් ලෙඩ වෙනවා. ඉතින් මේ කායිකාපි දරතා චේතසිකාපි දරතා, කායිකාපි සන්තාපා, චේතසිකාපි සන්තාපා, කියන්නේ කායික දැවීම, මානසික දැවීම, මානසිකව වැටීම්. ඉතින් මේ ඔක්කොම ටික දැන් එයාට උරුම වෙනවා. ඉතින් මේ වගේ දුකක් තමයි අන්තිමට උරුම වෙන්නේ. ඊට පස්සේ මනං භික්ඛවේ අජානං අපස්සං යතා භූතං. ඒතර මනස ගැනත් අපි දන්නේ නැහැ. මනසට අරමුණු ගැන අපිට තේරෙන්නේ නැහැ. මේවා හුදෙක් සිතුවිලි, මේවා හුදෙක් සංඥා, මේවා හුදෙක් නාම රූප. ඒ බඳු අවබෝධයකින් නෙමෙයි අපි බලන්නේ. මේ එන දේවල් අපි සත්‍ය කරගෙන තමයි අපි බලන්නේ. හිත තුල නිරූපණය වෙන සියලු දේ සත්‍ය කරගෙන තමයි අපි බලන්නේ. මනස පිළිබඳ ඒ ක්‍රියාවලිය පිළිබඳ අපිට වැටහීමක් නැහැ. ඒ නිසාම ඒ මනසට අරමුණු ගැනත් අපිට වැටහීමක් නැහැ. ඒව ඇත්ත කරගෙන, ඒවට වටිනකම් දීගෙන, ඒව කෙනෙක් පුජ්‍යලේ කියාගෙන, දෙයක් කරගෙන, දේවල් කරගෙන තමයි අපි කටයුතු කරන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මනෝ විඤ්ඤාණං අජානං අපස්සං යතා භූතං. ඉතින් මේ අරමුණක් ආපු ගමන් ඔන්න දැන් හිත අවදි වෙනවා. හිතේ දැන් ඔන්න දැනුවත් වීමක් පහළ වෙනවා. ඒක නෙවෙයි හැබැයි අපි දන්නේ නැහැ මේ අහවලා කියලා නිවර්ද්‍ය අවබෝධයක් නැහැ. අහවල් දේ පිළිබඳව, ඒ සිදුවෙන ක්‍රියාව පිළිබඳව නිවර්ද්‍ය අවබෝධයක් නැහැ. පටිසම්පන්නව සිද්ධ වෙන ක්‍රියාව ගැන අපිට තේරෙන්නේ නැහැ. මනෝ සම්පස්සං අජානං අපස්සං යතා භූතං. ඒතකොට මේ තුන නැවත නැවත සිද්ධ වෙද්දී ඒ සිද්ධ වෙන ස්පර්ශය ගැනත් හිතට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ. එතකොට දැන් අපිටම පහළ වුණා දුකක්. නැත්තම් සැපක්, නැත්තම් උපේක්ෂාවක්. ඒ ගැනත් හරියට අපිට අවබෝධයක් නැහැ. ඒක ඇතිලා නැතිලා යන හැටි. ඒක මෙන්න මේ හේතුන් නිසා පහළ වුණා කියන එක ඒවා අපිට තේරෙන්නේ නැහැ. ඉතින් අපි මනසේ මේ ආපු අරමුණ අල්ල ගන්නවා. ඒක උපාදාන කරගන්නවා. ඒකට හැඩතල දෙනවා. ඒකට පුජ්‍යලේ ඈඳ ගන්නවා, ආරෝපණය කරගන්නවා. දැන් ඉතින් මනසට වැඩ තියක් තියෙනවා. රූප උපාදාන වෙනවා, වේදනාද, සංඥාද, සංස්කාරද, විඥානද. ඉතින් ආයෙත් අර ස්කන්ධ පහ සක්‍රිය වෙනවා. පටන් ගත්තේ නම් මේ මනසට ආපු අරමුණක් සංඥාවක්, ඒකට තමයි අහු උනේ. අපි හිතමු ඒක සංඥා ස්කන්ධයකින් පටන් ගත්තා, නැත්නම් විඥාන ස්කන්ධයකින් පටන් ගත්තා. හැබැයි ඒ එයා කැඳ ගන්නවා අනිකුත් කට්ටිය. දැන් ඉතින් අපි මේ දිශාවට යනවා, ඉතින් ලියුමක් ලියනවා, දුරකථන ඇමතුමක් දෙනවා. ඉතින් මොනවා මොන හරි ඒ කායික ක්‍රියාවන් පවා සිද්ධ වෙමින් දැන් ඉතින් රූපස්කන්ධයත් වැඩෙනවා, වේදනාස්කන්ධත් වැඩෙනවා, සංඥාස්කන්ධත් වැඩෙනවා, සංස්කාරස්කන්ධත් වැඩෙනවා, විඥානස්කන්ධත් වැඩෙනවා. ඒතර මේ ස්කන්ධ පහ එකක් හරි ඉස්සරහට ඇවිල්ලා එකක හරි උපාදාන වෙනකොට ඉතින් එයා බොහොම යහුසුලුව අනිත් ස්කන්ධයන් ටිකත් එයාට ඇඳ ගන්නවා. ස්කන්ධ පහම බොහොම ජයට වැඩෙනවා. දැන් මේ විදිහට කියන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඉතින් අර මනස සම්බන්ධේනොත්, එතකොට මනසේත් ඒ සිද්ධ වෙන ඇලීම, ඒ සිද්ධ වෙන බැඳීම, ඒ සිද්ධ වෙන එකතකින් මුලා වීම නිසා මනස විතරක් නෙමෙයි දැවෙන්නේ, කායිකාපි දරතාව පවඩන්නේ. කායික වශිනුත් ඒ දරතයක්, වෙහෙසක්, පීඩාවක් හට ගන්නවා. ඒව තව වර්ධනය වෙනවා. මානසික වශිනුත් ඒව වර්ධනය වෙනවා. ඊළඟට දැවිල්ලක් වර්ධනය වෙනවා, දැවීමක් වර්ධනය වෙනවා, දුකක් වර්ධනය වෙනවා, අන්තිමට දුකක් කුරුම වෙනවා. දැන් ඒතර මේ කොටස තවත් විදිහකට අර මාළුන්කේ පුත්තු සූත්‍රයේදීත් දේශනා වෙනවා. දැන් අර ටිකක් වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච මේ මාළුන්කේ පුත්තු සාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ තමන් වහන්සේට කමටහන ඉල්ලන්න යනවා. ඉතින් පොඩ්ඩක් මේ දෝෂාරෝපණය කළා. ඊට සමයි ඉතින් මේ කමටහනක් දෙන්නේ. ඉතින් ඒ කමටහන දුන්නට පස්සේ මාළුන්කේ පුත්තු සාමීන් වහන්සේට හොඳට හැබැයි තේරෙනවා. ඒ කියපු අවවාදය හොඳට යාට තේරුණාට පස්සේ මාළුන්කේ පුත්තු සාමීන් වහන්සේ උන්වහන්සේගේ වචනයෙන් හරි ලස්සන ගාථා කීපයකින් ඒ අවබෝධය ප්‍රකාශ කරනවා. උන්වහන්සේ කියනවා, රූපං දිස්වා සති මුට්ඨා පිය නිමිත්තං මනසි කරෝතු සාරත්ත චිත්තෝ වේදේති තංච අජ්ජෝ සාය තිට්ඨති තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා රූප සම්භව අභිජ්ජාච විහෙසාච චිත්තං මස්සූපහඤ්ඤති ඒවං ආචිනතෝ දුක්ඛං ආරා නිබ්බාණං උච්චති. එතකොට මේ මහා සලායතනික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයම මේ මාළුන්කේ පුත්තු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා අවවාද ලැබලා ඒ ගැන තේරිලා උන්වහන්සේ තරි ලස්සනට කාව්‍යමය ස්වරූපයෙන් ඉදිරිපත් කරනවා. රූපං දිස්වා සති මුට්ඨා, මේ රූපයක් දැක්කා හැබැයි සිහිය නැහැ. පිය නිමිත්තන් මනසි කරවතු, ඒ නිසා මොකද කරන්නේ? මේ රූපයේ තියෙන ලස්සන දේවල්, නිමිති, අංගපසඟ, හැඩතල, වර්ණ, ඉතින් මේවා තමයි හොයන්නේ. නිවර්දි අවබෝධයක් නැහැ, නිවර්දි එළඹ සිට සිහියක් නැහැ, විනිවිද යන ප්‍රඥාවක් නැහැ. ඉතින් දැකපු අපිටම ඒ රූපයේ තව තව හැඩතල බලමින්, තව තව අනුව්‍යංජන බලමින් දැන් ඉතින් ඒකට ඇලෙනවා. ඒක බලන්න ගිහින් ඔන්න දැන් ඒක පැටලෙනවා. සාරත් චිත්තෝ වේදේති, දැන් ඉතින් මේ බැඳුන සිතකින්, වෙලුන සිතකින්, සරාගී සිතකින් තමයි දැන් ඒක විඳින්නේ. තංච අජ්ජෝ සාය තිට්ඨති, ඒකට බැහැගෙන තමයි දැන් ඉතින් ඉන්නේ. රූපේ බැහැගත්තා. අපිටම විඥාණය කලින් තිබුණේ අපි උත්කෘෂ්ඨ මට්ටමෙම කියමු, දැන් සෑහෙන විපස්සනාවක් වඩපු, උපාදාන වලින් තොරව හිත පවත්වන්න පුළුවන් වුණු කෙනෙක් කියලා. ඉතියාට අපිටම తాවකාලිකව පුළුවන්කමකුත් තිබුණා විඥාණය බඳවන්න නැතිව, රඳවන්න නැතිව, පිහිටවන්න නැතිව ටික වෙලාවක් හරි වාසය කරන්න. දැන් එතකොට සහනශීලී ගතියක් තිබුණේ, සැහැල්ලුවක් තිබුණේ, නිවීමක් තිබුණේ, හිත ඇතුලේ කිසි දැවිල්ලක් තිබුණේ නැහැ, සහනයක් තිබුණේ, හිතේ ඉඩකඩ බොහොම හොඳට තියෙනවා, කිසිම ආතතියක් නැහැ, හිතේ කිසිම සංඥා නිරූපණයක් නැහැ, නාම රූපවල විඥානයේ බැඳිලා නැහැ. හරි සහනශීලී ගතියකින්, සැහැල්ලු ගතියකින් නොබැඳී වාසය කිරීමක් තමයි තිබුණේ. හැබැයි ඔන්න දැන් සතිය ගිලිහුණා. ගිලිහුණ ගමන් ඔන්න දැක්ක රූපයක්, ඒ රූපයට හිත බැඳුණා. එන් බැඳුනට පස්සේ දැන් ඉතින් ප්‍රිය නිමිති ගන්නවා. දැන් ඉතින් ඒ ගැන හිතනවා, තව ලස්සන හොයනවා, ඒකෙම දැන් හිත රැඳෙනවා, ඒකෙම හිත පවත්වනවා. සාරත්ත චිත්තෝ වේදේති, දැන් බැඳිලා තමයි විඳින්නේ. පංච අජ්ජෝසාය තිට්ඨති දැන් ඔන්න හිත එතෙන්ට බැහැගත්තා විඥානය එතෙන්ට බැහැගත්තා නාම රූපේ පැටලුණා විඥානය පතිට්ඨිත වුණා පිහිටියා කලින් තියුනේ අපපතිට්ඨිතව පිහිටියේ නැතිව දැන් හැබැයි ඔන්න පිහිටියා ආයෙත් ගිහිල්ලා උපාදාන වුණා ආයෙත් ගිහිල්ලා බැහැගත්තා ආයෙත් ඒ රූපේ අස්සට විඥානය රිංගගත්තා තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා රූප සම්භවා උතර විවිධාකාර අන්දමේ වේදනාවන් සැප දුක්පේක්ෂාවන් විවිධාකාර සොම්නස් දොම්නස් උපේක්ෂාවන් දැන් විවිධාකාර ස්වરૂපයෙන් දැන් ඔන්න පහළ වෙනවා අභිජ්ජාච විහෙසාච චිත්ත මස්සූපහඤ්ඤති දැන් උතර දැඩි ලෝභයක් පහළ වෙන්න පුළුවන් වෙහසක් පහළ වෙන්න පුළුවන් ඊළඟට හිත ඒකෙම දැන් වෙහසට ලක් වෙන්න පුළුවන් ඒකෙම විඩාවකට පීඩාවකට ලක් වෙන්න පුළුවන් එවං ආචිනතෝ දුක්ඛං දතර මේ ඒ මාළුන්කපුත් ස්වාමීන් වහන්සේ කියනවා බුදුරජාන් වහන්සේත් පස්සේ මේ සියලුම ගාතාවන් අනුමත කරනවා බුද්ධ දේශනාවන් බවට පත් වෙනවා එවං ආචිනතෝ දුක්ඛං දැන් උන් දුක තව තව වැඩෙනවා ආරා නිබ්බාණං උච්චති නිවනින් ඈත් වෙනවා ඉතින් අපිට තේරෙනවා මේ ඒ නිවන කියන එක එහෙනම් අර කලින් එයා විඳිමින් ඉඳලා තියෙනවා සැහැල්ලුවෙන් හිටියේ කිසිත් ඇවිල්ලක් හිතේ තිබුණේ නැහැ හිත බොහොම සහනශීලී කිසිම නීවරණයක් නැහැ බොහොම සැහැල්ලුවෙන් උපාදාන රහිතව වාසය කළා නමුත් ඔන්න දැන් උපාදාන වුණා ආයිත් දැවෙනවා ආයිත් හිත තුල රාගයක් පහළ වෙලා ආයිත් ආසාවක් පහළලා ආයිත් ඔන්න උපාදාන වෙලා ආයිත් විඥානයේ පිහිටාගෙන ආයිත් නාම රූපේ පැටලීගෙන ආයෙන්න දැන් එහෙම තත්ත්වයක් නම් තියෙන දැන් නිවනින් ඈත් වුණා ආරා නිබ්බාණං උච්චති ඊට පස්සේ මේ කාරණාවම මාළුන්කපුත්තු සාමින් වහන්සේ සද්ද ආශ්‍රයෙනුත් දේශනා කරනවා සද්දං සුත්වා සතිමුට්ඨා පී නිමිත්තම් මනසේ කරවතු මේ සද්දයක් ඇහුණා ඒකේ දැන් හැබැයි නිවර්ද සිහියක් නැහැ එනබ සිට සිහියක් නැහැ ඊට පස්සේ හැබැයි ඒ සද්දේ විඳින්නේ බැඳීගෙන ඇලීගෙන ගැලීගෙන තමයි විඳින්නේ ඒතකොට අන්න ඒක අස්සර රිංග ගන්නවා ඒක ඒක රස විඳින්න ගන්නවා. ඒ ගැන හිතන්න ගන්නවා. අජ්ජෝසාය තිට්ඨති. ඒක තුල තමයි දැන් වාසය කරන්නේ. මේක බැඳුණා. විඥාණය ගිහිලා පැටළුණා. තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා රූප සම්භව. දැන් මේ විදිහට දැන් විවිධාකාර අන්දමේ වේදනාවන් පහළ වෙනවා. අභිජ්ජාච විහෙසාච චිත්ත මස්සූපහඤ්ඤති. දැන් ඉතින් ආයේ හිත රිදෙනවා. හිත බැඳෙනවා, හිත ඇලෙනවා, තී ලෝකෙට යනවා. එවං ආචිනතෝ දුක්ඛං ආරා නිබ්බාණං උච්චති දැන් ඔන්න දුක වැඩෙනවා නිවනින් ඈත් වෙනවා. ඉතින් මේ විදිහට උන්වහන්සේත් අපි කියමු නාසය සම්බන්ධයෙන්, දිව සම්බන්ධයෙන්, කය සම්බන්ධයෙන්, මනස සම්බන්ධයෙන් කියනවා. ධම්මං ඤත්වා සතිමුට්ඨා පිය නිමිත්තම් මනසි කරවතෝ. සාරත චිත්තෝ වේදේති තංච අජ්ජෝසාය තිට්ඨති. ඒ කියන්නේ දැන් මනසට යම්සි අරමුණක් ආවා. හැබැයි ඒ පිළිබඳව නිවැරදි අවබෝධයක් නැහැ. පියවි සිහියකින් නෙමෙයි ඒ වෙලාවේ හිටියේ. විනිවිද යන ප්‍රඥාවකින් නෙමෙයි කටයුතු කළේ. ඒ නිසාම ඔන්න ආපු අරමුණ ගැන ප්‍රිය නිමිති දැන් ඔන්න හිතට එනවා. ඒ අරමුණ හා බැඳුණු පරණ දේවල් ඔන්න මතක් වෙනවා. ඒකට අපි මුලා වෙනවා. ඒකෙන් යම් ආස්වාදයක් ලබනවා. ඒකට බැඳෙනවා. හිත ඒක අස්සර රිංග ගන්නවා. කෙනෙක් ඈඳ ගන්නවා. අතීතේ මතක් කර ගන්නවා. අනාගත අපේක්ෂාවල් මතක් කර ගන්නවා. ඒ තුල දැන් ජීවත් වෙනවා අජ්ජෝසාය තිට්ඨති තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා රූප සම්භවා අනේකා ධම්ම සම්භවා එතකොට විවිධාකාර තව තව අරමුණු දැන් එකතු වෙනවා ඒ කියන්නේ කලින් නම් තිබුණේ අර එක සංඥාවයි දැන් ඉබයි තව තව සිතුවිලි තව තව අරමුණු මේ ක්‍රියාදාමයට එකතු වෙනවා අභිජ්ජාච විහෙසාච චිත්තම අසුූපහඤ්ඤති ඉතින් ඒ හරහා වුණ දැන් හිත ඇතුලේ දැවිල්ලක් හිතේ සිතුවිලි තව තව වර්ධනය වීමක් තව තව කල්පනා වීමක් තව තව ප්‍රපංච කිරීමක් අතීතය ඇඳාගෙන අනාගතය ඇඳාගෙන හිතේ සිතුවිලි වල විහිද යාමක් දැන් සිද්ධ වෙනවා. එවං ආචිනතෝ දුක්ඛං දුක වර්ධනය වෙනවා ආරා නිබ්බාණං උච්චති නිවනින් ඈත් වෙනවා. මෙන්න මේ වගේ ස්වභාවයක් බුදුරජාන් වහන්සේ දැන් මේ සිහියෙන් තොරව මුලා වෙලා මේ සිදුවෙන ක්‍රියාදාමය පිළිබඳව නිවැරදි වැටහීමකින් තොරව වාසය කිරීම අනුව සිද්ධ වෙන ආකාරය වෙනස් මේ දේශනා කළා තියෙනවා. එතකොට දැන් මේ මාළුන්කපුත්තු සූත්‍රයේදී එතනින් ඒ ක්‍රියාදාමයේ හරහා කොහොමද අපි තුල දුක වැඩෙන්නේ? කොහොමද අපි දැවෙන්නේ, ඒ නිසාම කොහොමද නිවණින් ඈත් වෙන්නේ. ඒතර මේ නිවණ කියුවහම අපි මේ ස්ථානයක් ගැන නෙමෙයි, ඒ මනසේ තිබිච්ච සංසිඳීම, සැහැල්ලුව, නොබැඳුණු ස්වභාවය, නිවීම, සැනසීම තමයි අපිට අහිමි වෙන්නේ. ආයෙත් ගිහිලා තමයි අපි බැඳුනේ, ආයෙත් ගිහිලා තමයි දැවෙන්නේ, ආයෙත් ගිහිලා තමයි තැවෙන්නේ, ආයෙත් ගිහිලා තමයි පැටලෙන්නේ. ඒතර මේ පැටලිලි සහගත ගතිය නිවණින් ඈත්වීමක්. හිතේ බැඳීම නිවණින් ඈත්වීමක්. හිත බරවීම, හිරවීම, ආතතිගත වීම නිවණින් ඈත්වීමක්. අර ඒ විවිධ රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔස්සේ ගිහිලා ඒකට බැඳිලා ඒක ආස්සේ රිංගගෙන ඒවා කල්පනා කර කර සිටීම නිවණින් ඈත්වීමක්. එහෙනම් අපි මේ හිතේ තියෙන නොබැඳෙන ස්වභාවය අපිට වර්ධන්න පුළුවන් නම් අන්න අපි මේ වැයෙන් ඉවත් වෙලා නිවනට ලං වේවි. ඉතින් ඒ පිළිබඳව අපිට පුළුවන් ඊළඟ සතියේදී සාකච්ඡා කරන්න. මොකද මේ සූත්‍රයේ දෙවනි කොටසෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිවරදිදී අවබෝධයෙන් කටයුතු කිරීම. නිවරදිව කටයුතු කිරීම, නිවරදිව කටයුතු කරන අවස්ථාවේදී තියෙන්නේ එක්තරා අන්දමකින් නොබැඳීමක්. ඉතින් මේකම මම සරලව මේ වගේ රූප සටහනකින් නිරූපණය කළා තියෙනවා. ඒ ඇහත් රූපත් නිසා චක්කු විඤ්ඤාණ පහළ වෙනවා. ඒ දාන චක්කු සම්පස්ස ස්පර්ශයන් හට ගන්නවා. ඒ හරහවන් යම් යම් වේදනා පහළ වෙනවා, සැප දුක් උපේක්ෂාවන්. මේ ක්‍රියාවලිය මේ එකාතකින් මේ ආයතන 6ක සිද්ධ වෙන්නේ. ඇහැ කියන ආයතනේ, කන කියන ආයතනේ, නාසය කියන ආයතනේ, දිව කියන ආයතනේ, කය කියන ආයතනේ, මනස කියන ආයතනේ. එතකොට දැන් අපේ මේ ජීවත් වෙනවා කියලා අපි මේ කරන්නේ මේ ආයතන 6 පරිහරණය කිරීමක්. ඇස, කන, නාසය, දිව, කය, මන කියලා ආධ්‍යාත්මික ආයතන 6ක් නිරන්තරයෙන් බාහිර ආයතන 6ක් එක ගනුදෙනු කරනවා. ඒ ගනුදෙනුව හරහා ඉතින් ඒ දැනීම් පහළ වෙනවා. ඒ අදාළ විඥාන පහළ වෙනවා. ඒ හරහා ඒවා ඒ ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ වෙන්න අට ඊට අදාළ ස්පර්ශයන් සිද්ධ වෙනවා. ඒ තුලින් යම් යම් වේදනා පහළ වෙනවා. ඉතින් ඒ වේදනාවන් ගැන ඉතින් මේ මුළු ක්‍රියාවලිය ගැන අපිට තේරෙන්නේ නැත්නම් ඒ පහළ වෙන වේදනා ගැන, ඒ පහළ වෙන ස්පර්ශ, ඒ පහළ වෙන විඥාන, ඒ පහළ වෙන අරමුණු ගැන අපිට වැටහීමක් නැති නිසා අපි ඒවා ඇලෙනවා, බැඳෙනවා, ඒවා කල්පනා කරනවා, ඒවා ප්‍රපංච කරනවා. මේ මුළු ක්‍රියාදාමය තුල අපි අසරණ වෙනවා. කියන්න මේක අපිට තේරෙනවා. දැන් මේ ක්‍රියාවලිය දැන් මේ බුදු කෙනෙක් දේශනා කරපු නිසා අපිටත් පොඩ්ඩක් ඉතින් මොලේ කල්පනා කරලා විග්‍රහ කරලා බලන්න පුළුවන්. එන්න මෙහෙම දෙයක් නේද මෙතන වෙන්නේ කියලා. එහෙම නැත්තම් මේ මුළු ක්‍රියාවලිය බොහොම යහුසුලුව වේගවත්ව ක්‍රියාත්මක වෙනකොට මම ජීවත් වෙනවා, මම බලනවා, මම අහනවා, මම රස විඳිනවා, මම සුවඳ බලනවා, මම කනවා, බොනවා කියාගෙන තමයි ඉතින් අපි ජීවත් වෙන්නේ. ඒතර මේ කෙනෙක් පිළිබඳ හැඟීමක්, මම පිළිබඳ හැඟීමක්, පුජ්‍යලයක් පිළිබඳ හැඟීමක්, පැවැත්මක් පිළිබඳ හැඟීමක්, ජීවත් වෙනවා කියලා පිළිබඳ හැඟීමක් තමයි අපේ හිත ඇතුලේ පහළ වෙන්නේ. ඒතර මේ සම්පූර්ණ ක්‍රියාවලිය අතිශය වේගවත්ව තමයි සිද්ධ වෙන්නේ. මේ එක ආයතනයක් නෙමෙයි වැඩ කරන්නේ. ඊටාම වේගවත්ව මේ ආයතන 6ම ඉක්මනටම ක්‍රියාත්මක වෙනවා. වේගවත්ව ක්‍රියාත්මක වෙනවා. ඒතර මේ වේගවත්ව ක්‍රියාත්මක වීම අපි තේරුම් ගන්න හරියට මම ජීවත් වෙනවා. මම කතා කරනවා, මම අහනවා, මම බලනවා, මට පේනවා, මට ඇහෙනවා. ඒතර මේ ඔක්කොමත් නිකන් එක මොහොතේ සිද්ධ වෙනවා කියලා අපි හිතාගෙන ඉන්නේ. ඉතින් ඒකත්කින් බැලුවාම පස්සේ ඔවා තවදුරටත් මේ විමසා බලලා මේවා චිත්ත වීති වශයෙන් හරමේ ඉතින් හඳුනාගෙන තියෙනවා කියලා දීලා තියෙනවා. නමුත් කෙසේ වෙතත් මේවා තියෙන මේ යහුසුළු බව, වේගවත් බව මේවා එකක් පස්සේ එකක් සිද්ධ වුණාට මොකද අපිට ඒක තේරෙන්නේ නැහැ. හරියට නිකන් පරිගණකයක අතිශය වේගවත් අපි හිතමු CPU එකක් තියෙනවා නම්, ඒ ප්‍රොසෙසර් එකක් තියෙනවා නම් එයාට පුළුවන් ඒ කාර්යයන් රසක් යාගේ ඒ කාලය බෙදලා දීලා කටයුතු කරන්න. ඒ කියන්නේ අපි හිතමු ගණිතය හා සම්බන්ධ එක මේ ඇප්ලිකේෂන් එකක් තියෙනවා, ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඊට පස්සේ අපි හිතමු අකුරු ලියවීම හා සම්බන්ධ තව ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඊළඟට කියවීම හා සම්බන්ධ තව ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඊට පස්සේ ඒ පරිගණකයේ ඇතුළත ක්‍රියාවන් හා සම්බන්ධ තව ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඊළඟට ඒ පරිගණකය තොරතුරු එළියට පෙන්වීම හා සම්බන්ධ තවත් ඉතින් යමක් තියෙනවා. ඉතින් මේ වගේ තවත් බොහෝ දේවල් තියෙනවා. ඉතින් එතකොට ඒ සියලු ක්‍රියාවන් එකාතකින් අපිට පේන්නේ ඔක්කොම එක මොහොතේ සිද්ධ වෙනවා වගේ. මොකද ඒ තරම් අර CPU එකේ ඒ ප්‍රොසෙසර් එකේ වේගවත් බව නිසා අපිට හිතෙන්නේ මේ වැඩ ඔක්කොම ටික එක මොහොතේ තමයි සිද්ධ වෙන්නේ. එකම අවස්ථාවේ තමයි සිද්ධ වෙන්නේ කියලා තමයි අපිට තේරෙන්නේ. නමුත් අර අතිශය ඉහළ සංඛ්‍යාතයකින් ඒ සිදුවන ස්පන්දනය අපිට දැනෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ. ඒ වගේමයි අපේ හිතෙත් මේ අතිශය වේගවත්ව මේ ක්‍රියාවලිය 6 නැවත නැවත සිද්ධ වෙනවා. ඒ සිදු වෙනකොට ඉතින් අපිට මම ඉන්නවා කියලා හැඟීමක් එනවා. මම බලනවා කියලා හැඟීමක් එනවා. මම අහනවා කියලා හැඟීමක් එනවා. මට දැනෙනවා, රස දැනෙනවා, මට සුවඳ දැනෙනවා, මම රස විඳිනවා, මම කනවා, බොනවා, ජීවත් වෙනවා, මම අද ඉන්නවා, මම ඊයේත් හිටියා, අනාගතෙත් ඉන්නවා කියලා තමයි ඉතින් අපිට මේක තේරෙන්නේ. ඔය විදිහට තමයි අපි ඊටර කටයුතු කරන්නේ. නමුත් ඉතින් මේක ඇතුලේ හරියට නිකන් අර බුදුරජාන් වහන්සේ අපි වාහනයක එන්ජිම ගලවලා මේ කැලි ටික ඔක්කොම එළියට අරන් පෙන්නනවා වගේ තමයි. එතකොට මෙන්න මේ සත්‍යේ පුජ්‍යලේ කියන ස්වභාවයේ තියෙන යථා ස්වභාවය. ඒකේ ඇතුළත ක්‍රියාකාරීත්වය අපිට දැන් මේ ටිකක් කියලා දෙන්නේ. ඉතින් අපිත් මේ කාරණා හම් තේරුම් අරගෙන සිහිය දිනු කරමින් මේ ක්‍රියාවේ මුලා නොවි ඉන්න අපි උත්සාහත් වෙමු. මේකේ තියෙන ගැඹුර අපි වටහා ගමු. ඒ සඳහා ඉදිරියේදී අපි අර බුදුරජාන් වහන්සේම මේ සූත්‍රය විස්තර කරන කරුණු ටිකක් අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙමු. ඒ කාරණාත් එක්ක අද දවසේ ධර්ම දේශනාව අවසන් කරනවා. සිල් දනාටම තෙරුවන් සරණයි. හොඳයි, අද දවසේ ධර්ම දේශනාව මුල් කරගෙන හෝ තමන්ගේ කමඨහන් මුල් කරගෙන යම්සි කෙනෙකුට ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. කෙසේ නමුත් අපි අද 8:30 පමණ වෙනකොට මේ වැඩසටහන නිම කරන්නත් බලාපොරොත්තු වෙනවා. කමක් නැහැ, අහන්න ප්‍රශ්නේ.
එයි ස්වාමීන් වහන්සේ, බොහොම පිං. ස්වාමීන් වහන්සේ මට මේ ප්‍රශ්න කීපයක් තියෙනවා මේ අද දේශනාව සම්බන්ධයෙන්.
ඔව්.
දැන් ස්වාමීන් වහන්සේ මේ අපි දැන් මේ ආයතන හරහා ආයතන ක්‍රියාවලිය වෙනකොට ස්වාමීන් වහන්සේ ආයතන ඉපදিলা ඒ සැනින්ම නැති වෙනවනේ. හැබැයි මේ නැතිවීම අපිට පේන්නේ නැතුව මේක එකතම තියෙන විදිහට, ඒ කියන්නේ එක දිගටම පවත්වාගෙන යනවා වගේ දැනෙන්නේ තණ්හාව නිසාද අවිද්‍යාව නිසාද ස්වාමීන්
වහන්සේ? දෙකම කියලා තමයි කියන්න තියෙන්නේ. කියන්නේ තණ්හාව නිසා අපි ඒ ක්‍රියාව තුළ ඇතිවෙන අපිටම යම් හෝ සතුටක් ආස්වාදයක් භුක්ති විඳිමින් තණ්හාවෙන් ඊළඟ ජවනිකාවට අපේ හිත නැඹුරු කරනවා. ඒතර මේ ජවනිකාවේ ගත වෙනවා. හැබැයි ඊළඟ එක ප්‍රාර්ථනා කරනවා. ඊළඟ මොහොත ගැන අපේක්ෂාවක් තියෙනවා. එතකොට මේ දෙක එකට අලවනවා මේ තණ්හාව තුලින්. තණ්හාව ලාටුවක් වශයෙන් හරි නිකන් ගම් එකක් වගේ පෙන්වන්නේ ඒකයි. ජවනිකාවෙන් ජවනිකාව තණ්හාව විසින් අලවනවා. ඒතර කලින් යම් සිද්ධියක් සිදු වුණා. දැනුත්තන් සිද්ධියක් තියෙනවා, අත්විඳිනවා. ඊළඟ මොහොතේ යම් සිද්ධියක් අත්විඳින්න බලාපොරොත්තු වෙනවා. අතර මේ තුන එකට අලෝලා තමයි යා කටයුතු කරන්නේ. තණ්හා ලාටුවක් කියලා කියනවා ඒ නිසා. අතර ජවනිකාවෙන් ජවනිකාවට යා සම්බන්ධ කරගන්නවා. අතර අතීතයේ ජවනිකා ටික මතකයි. ඒකත් ඉතින් මතක් කරලා දෙනවා. දැන් ජවනිකාව තුළ ජීවත් වෙනවා. ඊළඟ ජවනිකාව බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ දැස් අයාගෙන බලාගෙන ඉන්නවා. හරියට චිත්‍රපටියක් බලනවා වගේ තමයි. දැන් අපි චිත්‍රපටියක් බලනකොට අපිට ජවනිකාවෙන් ජවනිකාව මතකයිනේ නේද? දැන් කලින් චිත්‍රපටියේ යම් ජවනිකාවක් අපි දැක්කා. ඒක අනුසාරයෙන් අපි එකතු කරගත්ත සංස්කාර ගොඩක් අපේ හිත ඇතුළේ තියෙනවා. ආපු ආසාවක්, ආපු හැඟීමක්, ඒ චරිත පිළිබඳ අවබෝධයක්, මේ චරිතේ නම් මෙන්න මෙහෙමයි, මේ චරිතේ ඇවිල්ලා අම්මා, මේ ඇවිල්ලා චරිතේ තාත්තා, තාත්තා නම් ඔන්න අපි හිතමු මේ සුරාපානය කරනවා, ඉතින් අම්මට ඇවිල්ලා කරදර කරනවා. ඉතින් ඒ ගොඩනගාගත්ත ඒ චරිතයේ ඒ විස්තර ටිකත් එක්ක තමයි අපි දැන් මේ දැන් අවස්ථාව භුක්ති විඳින්නේ. ඊළඟ අවස්ථාවට අපි සූදානම් වෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ අර ඒ ජවනිකාවෙන් ජවනිකාවට අපිව අලවලා බැඳලා කතාවක් හදලා චිත්‍රපටියක් හදලා කතන්දරයක් හදලා මේ ඒක ඇත්ත කරලා ජීවත් වීම තමයි අපිට ලු සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට තණ්හාවෙනුයි අවිද්‍යාවෙනුයි තමයි සහයෝගය ලැබෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පැහැදිලි දැන් මම මේ සිල්ලිනම බොහොම සියොම හිතනවා ස්වාමීන් වහන්සේ උදාහරණයක් විදිහට අපි චොක්ලට් දැන් ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා ප්‍රකාශ කරන උදාහරණයම අපි තුමුකෝ දැන් චොක්ලට් කෑල්ලක් අපි කනවා කියලා දැන් දැන්කොට දිවට එක එක රස දැනෙනවානේ දැන් චොක්ලට් වල පැණි රස තියෙනවා රස තියෙනවා කිරි රස තියෙනවා දැන් මේ පැණි රස දැනගන්න ආයතනේ ඇති වෙලා නැති වෙලා
යනවනේ
ඊට පස්සේ තමයි ඊළඟ රසය
දැනෙන්නේ
අපිට මේවා වෙන වෙනම දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ අපිට සංඥාව දැනෙන්නේ මේ චොක්ලට් කියලා මේ මේ හැම දෙයකම එකතුවක් වගේ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අපේ මේ හිත ඇතුලෙන් අර කලින් විනාශ වෙලා ගිය සංඥාවල තියාගෙන තමයි නිකන් ගොඩනගාගත්ත සංස්කරණය කරගත්ත දෙයක් නේද දැන් මේ අපි ඇත්තටම මේ තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ කියලා එහෙම එහෙම වෙන්නේ ස්වාමීන් වහන්සේ මේ සංහාවත මේවර එකට එකතු කරගෙන ඉන්නේ
අනිවාර්යයෙන්ම ඔය තත්ත්වයෙන් තණ්හාවෙන් තමයි අපි මේ ටික එක්රස් කරගෙන ඒක මතක තියාගෙන නේද ඊට පස්සේ ඒකටම බැඳිලා ඒකම ඉල්ලගෙන ඉතින් ඒ ටික ඔක්කොම ඉතින් බොහොම යහුසුලව සිද්ධ වෙනවා. දැන් අපි අර බුදුහාඳුරෝ කියලා දීපු නිසා අපිට ටිකක් බෙදලා මේක ඇවිල්ලා සංඥාස්කන්ධය මේක වේදනාස්කන්ධය මේක සංස්කාරස්කන්ධය කියලා අපි ටිකක් මේ සිද්ධ වෙන සංසිද්ධිය කැලි වලට කඩලා විග්‍රහ කළා පොඩ්ඩක් බලන්න පුළුවන්. එතකොට ටිකක් අපිට තේරෙනවා. නමුත් අපි ඒවා ගැන දැනුවත් බවක් නැතිව නිකම්ම සම්පූර්ණ මේ සංසිද්ධිය තුළ මුලා වෙලා කටයුතු කරද්දී සම්පූර්ණ අපි ඒක තුළ තමයි ජීවත් වෙන්නේ. ඒක අපි ඊළඟට ඉන්ටර්ප්‍රිට් කරනවා, ඒක අපි ඒ පිළිබඳව අර්ථ දක්වනවා, කෙනෙක්ව හදාගෙන, පුජ්‍යලයෙක්ව හදාගෙන, අපේ රුචි අරුචිකම් මේ තුළට යොදාගෙන තමයි අපි මේ සිද්ධිය ගැන අර්ථ දක්වන්නේ. අපිට මේ වගේ බෙදලා බලන්න වෙන ඊළඟට විමසලා බලන්න තේරෙන්නේ නැහැ.
ඒ
වගේ නිකන්
ඔක්කොම එකතුවක්
නොවන විදිහට වෙන්වෙන් කමක් වෙන්වෙන් කළා දැන ගැනීමත් ඇත්තටම දැන් මෙහෙමයි. ඔකේ එක එක මට්ටම් තියෙනවා. දැන් අපිට මුලා වෙච්ච මට්ටමේදී එහෙම අපි බලන්න යන්නෙත් නෑ. අපි පුළුවන් තරම් ඒකෙන් ලැබෙන ආස්වාදය විඳගනිමින් පුළුවන් තරම් ඒකෙන් සතුටක් විඳිමින් තමයි ඒක මේ සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ. ඊට පස්සේ අපිට ඕන නම් අපි සිහිය දිනු කරනවා. සතිපට්ඨානයක් වඩනවා. එහෙම වඩන්න ගියාට පස්සේ දැන් හැබැයි මේ චොක්ලට් රස ඔන්න දැන් දිවේ දැනනකොට ඉතින් ඒ ගැන යම්සි අවබෝධයක් ඇතිව ඒ රස පිළිබඳ වැටහීමකින් අපි ඒක අපිටම අනුභව කරනවා. එතකොට ඇත්තටම සිහිය තියෙනවා මේ අනුභවය ගැන. දැන් මේ මොකක් හරි පැණි රසක් මේ දිව උඩ තියෙනවා කියලා දැන් අවබෝධයෙන් වැටහීමෙන් සිහියෙන් තමයි ඒක අනුභව කරන්නේ. ඊට තවත් ටිකක් එහාට යනකොට සම්පජඤ්ඤය එහෙම දිනලා යනකොට දැන් එතකොට තේරෙනවා මේ චොකලට් රස කියලා කියාගෙන හිටියට මොකද මෙතන චොකලට් කියලා එකක් නැහැ. මෙතන මේ කුඩා දැනීම් රාශියක් තියෙනවා. ඒ දැනීම් දැනගැනීම් රාශියක් තියෙනවා. රස විඳීම් රාශියක් තියෙනවා. ඒක දැන් මේ මුළු ක්‍රියාවලිය තව බොහොම සියුම් කොටස් වලට බෙදිලා වෙන් වෙලා සමහරට පේන්න ගන්නවා. එතකොට ඔන්න තවත් එකක් ගැඹුරට යනකොට තමාර විට කෙනෙකුට අර පරිසම්පන්න ස්වභාවයත් පේන්න පුළුවන්. අරක නිසා තමයි මේක වෙන්නේ. මේක නිසා තමයි මේක වෙන්නේ. කියලා අර මදුපින්නික සූත්‍රය වගේ මං හිතන්නේ එච්චරම සූක්ෂමව දැක ගන්න පුළුවන් වෙයි කියලා. කෙසේ නමුත් අඩු තරමින් ඒ ස්පර්ශය සිද්ධ වෙනකොට වේදනාව පහළ වෙන හැටි. ස්පර්ශය සිද්ධ වෙනකොට අපිට සැප වේදනාව පහළ වෙන හැටි. සැප වේදනාව පහළ වෙනකොට හිතේ තව පොඩ්ඩක් ඉල්ලන හැටි. තව කෑල්ලක් ඕනේ කියන හැටි. ඒ ආසාව පහළ වෙන හැටි. තණ්හා පහළ වෙන හැටි. ඔන්න දැන් ටිකක් තව ගැඹුරකින් මේ ක්‍රියාවලිය අධ්‍යයනය කරනවා. දැන් තවත් කාලයක් යනකොට දැන් මේක දැන් අධ්‍යයනය කළා අවබෝධය ඇති වෙන්න දැන් හැබැයි හිත මේක දැන් අතහැරලා දානවා. යාට දෙනවා මේක ඇති වැඩක් නැහැ. මේ සැප වේදනාවක් කියලා අල්ලන් ඉඳලා තියෙන්නේ, නැත්තම් පැණි රසක් කියලා අල්ලන් ඉඳලා තියෙන්නේ, චොක්ලට් රසක් කියලා අල්ලන් ඉඳලා තියෙන්නේ, මේ කිසිම තේරුමක් නැති ඇතිවීම නැතිවීම රාශියක්, දැනීම්වල එකතුවක්. එක එක කුඩා කුඩා දැනීමක් ගත්තොත් ඒවැ මේ රසය, මේක චොක්ලට් එක කියලා මොකක්වත් නැත්තේ නෑ. ඉඳන් තියෙන හුදු දැනීම් රාශියක් පමණයි. නැත්තම් ධාතු ලක්ෂණ රාශියක් පමණයි. නැත්තම් අපිට මේ ආයතන වල ඇතිවීම නැතිවීම ස්වභාවයක් පමණයි. ආයතන වල උපාද වය ස්වභාවයක් පමණයි කියලා ඔන්න ටිකක් ගැඹුරු අවබෝධයකට අපිටම විපස්සනා වහරහා කෙනෙක්පත් වෙනවා. ඒ බඳු ගැඹුරු අවබෝධයක් ඇති වෙනවා නම් දැන් ඊට පස්සේ තින් හිත මේ ක්‍රියාවලියේ එල්බ ගැනීමක් නැහැ. ඒ තුල බැහැ ගැනීමක් නැහැ, උපාදාන කිරීමක් නැහැ. හිත දැන් මේ ක්‍රියාවලියෙන් ඉවත් වෙලා උපාදාන රහිතව සැහැල්ලුවෙන් නොබැඳී ඉන්න තත්වයක් හිත තුල ගොඩ නැගෙන්න ඕනේ. ඉතින් ඒක තමයි ඇත්තටම අපිට ඊළඟ සතියේදී එහෙම පටන් ගන්න තියෙන්නේ. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ දැනගෙන වාසය කරනවා කියලා කියන්නේ මොකද්ද කියන එක ගැන තමයි අපිට ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහෝම දේ තේරුණා ස්වාමීන් වහන්සේ, තේරුම් ගන්නයි බොහෝ.
හොඳයි හොඳයි හොඳයි.
ඊළඟ දාම් ගැටළු ඉන්දිරාට අසන්න පුළුවන්.
අවසරයි ගෞරව ස්වාමීන් වහන්සේ.
ඔව්.
රූපයක් දැකලා ශබ්දයක් දැකලා, ඒ කියන්නේ ආධ්‍යාත්මික ආයතන හයෙන් අපි රූප ශබ්ද ගන්ධ ආදී වශයෙන් දැකලා දැනිලා ඇසිලා එතකොට චේතනා පහළ වෙනවනේ. එතකොට දැන් මේ සේරම දේවල් පංචස්කන්ධයට ඇති වුණේ සියලු වශයෙන් නෙවෙයි, එසේ ජීව නොහැකි කියවනේ. එතකොට මේ එසේනම් සියලු සිය යන කුමක්ද, කුමන ආකාරයෙන් සියලු සිය අප තුළ
අවස්ථාගත යුත්තේ කියලා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න මේ. ඔව්. හොඳයි. ඉතින් ඒක තමයි. ඇත්තටම දැන් සිහිය නැතුවමත් නෙමෙයි, හැබැයි සිහිය මුලා වෙච්ච ගතියක් තමයි තියෙන්නේ. සිහි මුලා වෙලා. ඒ අපිට ගැඹුරක් පේන්නේ නැහැ. අපි මතු පිට තමයි ජීවත් වෙන්නේ. රූප පේනවා, හැබැයි රූපේ තියෙන ලස්සනට හැඩයට අපි ඉක්මනටම බැඳෙනවා. ඒතර අර ඒකෙන් වෙන් වෙලා ඒක දිහා බලන්න තරම් මධ්‍යස්ත බවක් හිතේ නැහැ. දොර අපේ සතියට නුවණ එකතු වෙලා නැහැ. සතිය නැහැ කියනම තමයි ඉතින් වෙන්නේ. පියවි සිහිය නැහැ කියනම තමයි වෙන්නේ. කියන්නේ දැන් අර ඒ දැකපු දෙයින් හදලා දෙන ස්වභාවයක් තුල අපි මුලාව කරනවා. ඒ මුලාව තුල ඉඳගෙන තමයි ඊළඟ මොහොත අපි අත්දකින්නේ. දොර ඒ මුලාවෙන් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ මුලාවෙන්, ඒ ආසාවෙන්, ඒ බැඳීමෙන් යුක්තව තමයි ඊළඟ මොහොත අපි රස විඳින්නේ. එතකොට අර පියවිසීයක් නෙමෙයි තියෙන්නේ, දැන් වෙන හදාගත්ත තත්ත්වයක්, උපාදාන තත්ත්වයක්, භව තත්ත්වයක් අත්දැකීමෙන් ඊළඟ මොහොත අපි රස විඳින්න හදනවා. එතකොට මේ දෙක අතර, يعني දැන් උපාදාන වලින් තොරව අපි හිතමු බැඳීමකින් තොරව ඉන්නවනම් අන්න එතන තමයි නිවරදිම සිහියක් තියෙන්නේ. එතකොට අර ඊටාම මධ්‍යස්තව ඒක බැඳෙන්නේ නැතුව, ඒක ගැන විශේෂ ඇල්මක් නැතුව, විශේෂ ගැටීමක් නැතුව බොහොම මධ්‍යස්තව ඒ අත්දැකීම ලබන්න පුළුවන්. එතන තමයි අන්න පියවි සිහියක් තියෙනවා කියලා නිවර්දිව කියන්න තියෙන්නේ. ඉතින් අර කලින්පත් ප්‍රශ්නෙට උත්තර දුන්නා වගේ අපි මුලදී කරන්නේ අඩුතරමින් මේ අතීතයේ අනාගතයේ කියලා පටලවා ගන්න පටලවිල්ලෙන් බේරෙන්න මේ වර්තමාන අරමුණක් පාවිච්චි කරන එක. ටිකක් අපි හිතමු සරල අරමුණක්, උපේක්ෂා සහගත අරමුණක් පාවිච්චි කරන එක. ඒක පාදක කරගෙන අපි සිහිය පිහිටුවා ගත්තට පස්සේ තමයි අපි ටිකක් නුවණ පැත්ත දියුණු කරන්න උත්සාහන්ත වෙන්නේ. ඒතර තමයි මේ සිද්ධ වෙන ක්‍රියාවලිය ගැන හරි වැටහීමක් ඇති වෙන්න පටන් ගන්න.
පැහැදිලි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
හොඳයි හොඳයි.
ඊළඟ තහම් ගැටලුව බද්ධචිව මතකට ආසන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඔව්.
මම ස්වාමීන් වහන්ස දැන් මේ කරගෙන කරන භාවනාව පිළිබඳව තව පොඩ්ඩක් විමසලිමත් බැලුවහම දැන් මට මෙහෙම ඒකට පසුයි පරමක් බැලුවහම දැන් අපි අනිශ්චිත ස්වභාවය පවත්වන කොට සාමාන්‍යයෙන් සිතේ පවතින බොජ්ජංග ධර්මනේ, නමුත් අපි ඒව තියෙනවාද කියලවත් විමසීමක් දැන් කරන්නේ නැහැ. වටිනා සංකලනයක් තමයි තියෙන්නේ.
ඔව්.
නමුත් ඒ අතරතුර ඒවා තිබෙන බවවත් නොදැනුණාට එතකොට ඇස කන ඒ වගේ ආයතන හරහා ඇති යම් දැනීම් ප්‍රමාණයක් තියෙනවා. ඒවා උපාදාන කිරීමක් හෝ ඒවා ඔස්සේ සංඥා මට්ටමට යාමකුත් නැහැ. ඒවා ඔක්කොම සංකලනයක් තියෙනවා. එතකොට ඒකෙන් ගම්ය වෙන්නේ ස්වාමීන් වහන්සේ අර බොජ්ජංග ධර්ම වලට වඩා අර ටික ප්‍රබලයි කියන එකක්ද මට ඒක ටිකක් පොඩ්ඩක් පැහැදිලි කරගන්න ස්වාමීන් වහන්සේ.
ඒ කියන්නේ දැන් බඳුජී මහත්තයා කියන්නේ කනේ මේ බොජ්ජංග වලට වඩා උපාදාන තත්ත්වය ප්‍රබල වීම නිසා ඉන්නවා කියලාද මට චුට්ටක් ආයි කියන්නේ?
නෑ නෑ උපාදාන ප්‍රබල වීමක් නෙමෙයි. නමුත් අපිට සාමාන්‍යයෙන් අපි මෙතන සතිය යෙදෙවුවොත් නේ දැන් බොජ්ජංග ධර්ම ටික තියෙනවා කියලා අහුවෙන්නේ.
ආහා.
ඔව් නමුත් දැන් අපි සතිය යොදවන්නේ නැහැ. අනිශ්චිත ස්වභාවිස්ත කොහෙවත්
පිටින්නේ නෑ. මෙහෙමයි. එතන බඳුජී මහත්තයා ඒ ප්‍රකාශය වැරදි. දැන් ලස්සන සූත්‍රයක් එනවා උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රය කියලා. මම හොයලා දාන්නම් මේ chat එකට. උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රයේදී දැන් බුදුරජාණන් වහන්සේගෙන් මේ උන්නාබ බ්‍රාහ්මණය අහගෙන යන ප්‍රශ්නවලදී මනසට තියෙන පිළිසරණ මොකක්ද කියලා අහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා සතියේ කියලා. ඊට පස්සේ එතුමා අහනවා සතියේ පිළිසරණ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. සතියේ පිළිසරණ වශයෙන් පෙන්වන්නේ විමුක්ත ස්වභාවය. කියන්නේ නොබැඳුණු ස්වභාවය. උපාදාන නොකරන ස්වභාවය තමයි සතියේ පිළිසරණ වශයෙන් පෙන්වන්නේ. ඒත් අපි දැන් උපාදාන නොකරන මනසක් යම්සි තැනැත්තෙක් පවත්වනවා නම් ඒතර ඒ තැනැත්තාට සම්පූර්ණයෙන්ම ආයි අමුතුවෙන් සතිය පැවැත්වීමක් කරන්න කිසිසේත් උවමනාවක් නැහැ. එයා සතියේ ගෙදෙට්ට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ආයි මේ අමුතුවෙන් සතිය පවත්වනවා කියලා දෙයක් එයාට නැහැ. එයා මේ සතියේ තමයි වාසය කරන්නේ. ඒ නිසා අපි දැන් මුලදී තමයි සතිය පිහිටවනවා කියලා හතිය පවත්වනවා කියලා අපි නිකන් උවමනාවෙන් අරමුණක් හොයලා දීලා ඒකේ හිත ඔබ්බල වගේ පවත්වන්න හදන්නේ. මොකද මේ එහෙම කරේ නැත්තම් හිත පයින්නවා අතීතෙට. එක්කෝ හිත අනාගතෙට පයින්නවා. ගිහිලා වර්තමානයේ ඇහෙන දැනෙන දේවල් වල මුලා වෙනවා. ඒ හින්දා මේ බොහොම සරල අරමුණක මුලා නොවන අරමුණක හිත පවත්වමින් ගිහිලා තමයි හිත යන්තම් පොඩ්ඩක් බේරගන්නේ. නමුත් හිත බේරගත්තට පස්සේ හිතට කිසිම අරමුණක් කිසිම උපාදානයක් කිසිම ඇසුරක් නැත්තම් ඉතින් එයා ඒ සතියේම තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා එතෙන්දී ආයේ අමුතුවෙන් සතිය පවත්වනවා කියලා අපි කියන්න දෙයක් නැහැ. සතියේ ගෙදර තමයි දැන් වාසය කරන්නේ. දැනුවත් බවක් තියෙනවා එච්චරයි.
ශබ්දවල දැනුවත් බවක්.
ඔව්.
ආලෝකයේ දැනුවත් බවක්. ඒක තියෙනවනේ. ඒක ප්‍රකට නිසා තමයි මම මේ ප්‍රශ්නේ නැගුවේ. නමුත් ඇතුළතින් ගත්තොත් එහෙම ඉතින් අර බොජ්ජංග ධර්ම ටික තමයි තියෙන්නේ. නමුත් ඒක තියෙනවද කියලා අසු කරගන්න නම් අපි ආයේ සතිය යොදලා බලන්න
ඕනේ. එතන නෑ මම නම් කියන්නේ මේ බඳු ජීව මහත්තයා
බලන්න
ඕනේ නැහැ කියලා තමයි මාත් කියන්නේ. මොකද දැන් ඔය මට්ටමට එනකොට හිත උපාදාන නොකරන මට්ටමක හිත පවතිනකොට අපි ආයේ මේ තිගැස්සিলা හරිලා බලන්න යෑම තුල අපි සංස්කරණයක් කරන්නේ. දැන් උතෙන්දී ඇත්තටම සංස්කරණ අඩු වෙච්ච තරමට තමයි අපි නිවැරදි ගමනක යන්නේ. අපි සංස්කරණ කළා මේක හාරා උස්සන්නේ යෑම තුල සිද්ධ වෙන්නේ අපි අර ඒ යන නොබැඳුණු ප්‍රවාහයට අකුල් හැරීමක්. එනේ යන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. දැන් හිත කොහෙවත් බැඳිලා නැහැ. උපාදාන කළා නැහැ. හිතේ කිසි ආතතියක් නැහැ. එහෙමනම් ඒ කියන්නේ යන ගමන නිවැරදි. එතකොට අපි ආයි නිකන් හරස් කළා බලන්න ඒ එහෙම කරන්න අවශ්‍ය නැහැ. මේ අනාකූල ප්‍රවාහය එහෙම්ම මේ යන්න දෙන්නයි තියෙන්නේ.
එහෙමයි සෝ. ඔව්.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව තුෂාරිට අසන්න.
ඔව්.
සන්නාස මේ දැන් ඔතනදී දැන් අපි රසය විඳිනවා කියන එකට ආවොත් උපාදානය නොකරත් එතනට යන්න පුළුවන් නේ සන්නාස. ඒ කියන්නේ දැන් අපි ආහාරයක් ගන්නකොට අපිට මොකද ව්‍යංජන ගොඩක් තියනවා කියලා.
හරි හරි.
මම පුරුදු වෙලා තියෙන්නේ ගොඩක් වෙලෙට පත් ගන්නකොට එකයි එකක් එක එකක් එක එකක් එක එහෙම කාලාන්තරයක් තුළ එහෙම පුරු වෙලා තියෙනවා. එතකොට එතන සංඥා ගොඩක මේකක් තමයි යන්නේ. නමුත් එතන උපාදානය කරන්න ඕන නම් උපාදානය කරන්න, උපාදානය නොකරන්න ඕන නම් නොකර යන්නත් ඒක එහෙම පුළුවනි නේද සවනාත්. ඒ කියන්නේ ඒ දැන් අපි හිතන බෝංචි කියලා, එතන බෝංචි එක ඉවර වෙනකොට මැල්ලුම් එක එහෙම වෙන්න පුළුවනි. නමුත් උපාදානය නොකර රසය විඳින්න
පුළුවන් කියලා නම් මාත් කියනවා. ඔව්. දැන් ඒකනේ දැන් බුදුරජාන් වහන්සේ කාටද මේ බාහ්‍යට කියන්නේ ඒකනේ. දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති, මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති කියනකොට උපාදානයක් නැහැ. හැබැයි එයා දිත්තේ දිට්ඨමත්තම්. එයාට දැකීම තියෙනවා. දැකීම සිද්ධ වෙනවා. නැත්නම් පෙනීම සිද්ධ වෙනවා. ඇසීම ඇහෙන එක සිද්ධ වෙනවා. නාසයට දිවට කයට දැනෙන එක සිද්ධ වෙනවා. හිතට අරමුණු වෙන එකත් ඒ අරමුණු පිළිබඳ දැනගැනීමත් සිද්ධ වෙනවා. මෙතනින් අදහස් වෙන්නේ මෙයා මේ ආයතන 6 ස්විච් ඔෆ් කරගත්තා කියලා. ආයතන 6 සම්පූර්ණයෙන්ම නිකන් අක්‍රිය වුණා කියලා හැඟෙන්නේ නැහැ. ඒ වෙනුවට ආයතන 6 හොඳින් ක්‍රියාත්මක වෙනවා. හැබැයි හොඳ සිහියෙන් ඉන්නේ. ඒ සිහියෙන් ඉන්න නිසාම ඉන් එහාට හිතේ කම්පනයක් නැත්නම් හිත එයත් එක්ක පැටලෙවිල්ලක්, ඇහිච්ච දේත් එක්ක පැටලෙවිල්ලක්, පෙනිච්ච දේත් එක්ක පැටලෙවිල්ලක්, නාසයට දිවට කයට දැනෙච්ච දෙයත් එක්ක පැටලෙවිල්ලක්, හිතට ආපු අරමුණත් එක්ක පැටලෙවිල්ලක් වෙන්නේ. හිතේ ඒ නොබැඳුණු ස්වභාවය ආරක්ෂා වෙලා තියෙනවා. අර කිව්ව වගේ උපාදාන වෙන්නේ නැහැ. හැබැයි අරමුණ දැනෙනවා. උපාදාන නොවි අරමුණ දැනගැනීමේ හැකියාවක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒක
සම්මත අරමුණක් දැනගන්නවා, විදින බවක් දැනගන්නවා, සංඥාවක් දැනගන්නවා, ඒ ඔක්කොම ටික දැනගන්න කතිය උපාදානය නොකර යන්න පුළුවන්නේ සම්මත.
ඔව් ඒක හරි. දැන් අර සංඥාවල එහෙම සමාවට මට හිතෙනවා නිකන් අර සංඥා වලින් මේ අහවලා කියලා අපි තුමන කෙනෙක්ව දැක්කා. ඒක ටංගාලා ඉතින් අඳුර ගන්නවා මේ අහවලා කියලා. සම්මුතියෙන් අඳුර ගන්නවා. හැබැයි අර එයාට හා සම්බන්ධ සිතුවිලි සමුදායක් ඇවිල්ලා ඉස්සර වගේ කල්පනා වෙවි එහෙම යන ගතියක් තියෙන්න බෑ.
එහෙමයි සම්ම ව්‍යංජනම් ව්‍යංජන බලන්න යන්න නැතුව ඉන්නවනම්
ඔව්
එහෙම යන්න හැකිනේ සම්ම
පුළුවන් පුළුවන් ඔව් ඔව් අනිවාර්යයෙන් මේක තමයි. දැන් අපි මේ භවනා කරද්දී මේ සමහර විට නිකන් අපිටම ටිකක් තීව්‍රව සමාධියක් අහරමේ තියෙනකොට නිමිති නොගැනෙම ඉන්න ඉඩ තියෙනවා. ඒතර හඳුන ගන්නවත් බැරි වෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි ඇත්තටම බලාපොරොත්තු. ඔකේ සමබර වීමකදී හඳුන ගැනීම සිද්ධ වෙවි. හැබැයි හිත ඒව ගැන කතන්දර ගොතන්නේ නැතුව ප්‍රපංච කරන්නේ නැතුව අර හිතේ තිබිච්ච නොබැඳුණු ගතිය රැකගනිමින් සැහැල්ලුවෙන් ආතතියක් ගන්න නැතුව ඒ හිතේ ඉඩකඩ සහිතව වාසය වීම තමයි, වාසය කිරීම තමයි සිද්ධ වෙන්න තියෙන්නේ. එයාට උඩට තියන ලෝක දෙකේම ජීවත් වෙන්න පුළුවන් ගතියක් තමයි කියන්නේ.
එහෙමයි සම්මාසයේදී අර කරලත් බලන්න පොඩ්ඩක් පුළුවන්. ඒ කියන්නේ උපාදානයක්වත් බලන්න පුළුවන්. ඒක නොකර ඉන්න එකේ කරන එකේ වෙනසට වගේ එහෙමත් කරන්න පුළුවනි නේද
සම්මාස. ඔව් 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 ඔය
තවත් ගැටලුවක් තියෙනවා සම්මාස. මේ ගිය සතිය හා සම්බන්ධ, ගිය සතිය පොඩ්ඩක් මට සම්බන්ධ වෙන්න බැරුව ගිය අතරමඟදී මේ ඒක සම්මාසය විපස්සනා සමාධි ගැන විපස්සනා ධ්‍යාන ගැන කතා කරනකොට සංඥායතනය එහාට යද්දි ශුන්‍යතාවය එක්ක යන එකක්ද තියෙන්නේ සම්මාස?
ඔව් එහෙම කියන්න පුළුවන්. ඔව් ආකාසනංචායතන මට්ටම ඒ ශුන්‍යතාවේ වර්ධනය වෙවි යන එක එක මට්ටම් වශයෙන් තමයි අපිට කියන්න වෙන්නේ. ඒ අපි දෙන අර්ථ දැක්වීම අපි බලන දෘෂ්ටි කෝණය අනුව තමයි විග්‍රහ කරන්න වෙන්නේ. හිතන්න දැන් ආකාසනංචායතන මට්ටමේදී නම් කෙනෙක් මූලිකත්වයේ දීලා බලලා තියෙන්නේ ඉඩකඩ සම්බන්ධයෙන්. හිතේ ඉඩකඩ වැඩි වෙලා හිතේ කලින් නම් හරිම ව්‍යාකූලත්වයක් තිබුණේ, අරුමුණු බහුල බවක් තිබුණේ, සංඥා බහුල බවක් තිබුණේ. දැන් මේ සංඥා ඉවත් වෙලා හිතේ ඉඩකඩ හොඟක් තියෙනවා, ස්පේස් එක හොඟක් තියෙනවා. ස්පේස් එක අනන්ත වෙලා, ඉඩකඩ අනන්ත වෙලා. හිතේ මෙන්න මේ තැන තමයි බවුන්ඩරි එක කියලා, සීමාව මෙන්න මේකයි කියලා කියන්න බෑ. හැම තැනම මේ ඉඩකඩ පැතිරලා තියෙනවා. ඒ පළවෙනි එක. දෙවෙනි එකේදී හැබැයි මේ ඉඩකඩ පමණක් නෙමෙයි. මේ ඉඩකඩ හැම තැනම දැනුවත් බවකුත් තියෙනවා. දැනුවත් බවත් පැතිරලා තියෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් ආ මේ විඥානං ඡායතන පැත්තක් කියලා. ඒ වගේමයි හත් තුන්වෙනි එකේ හැබැයි මේ දැනුවත් භවයේ කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ, දෙයක් නැහැ. හිත අහවල් දෙය කියලා අල්ලගෙන නැහැ. මෙන්න මේ අහවල් දෙයක් කියලා කියන්න නිරූපණය කරන්න දෙයක් නැහැ. සත්වේ පුජ්‍යලයක් ආත්මයක් මම කියලා කියන දෙයක්වත් නැහැ. නත්ති කිංචි කිසිවක් නැහැ. ඒ බලන දෘෂ්ටි කෝණයේදී ඔන්න යාට කියන්න පුළුවන් දැන් මේ ආකින්චඤ්ඤායතන මට්ටමක් තමයි තියෙන්නේ කියලා. ඊපස්සේ ඒක අපි සංඥා මට්ටමින් විස්තර කරනවා නම් තමයි නේව සංඥා නාසංඥායතන පැත්තක් තියෙනවා කියලා කියන්න තියෙන්නේ. ගැඹුරේ. ඔව් අන්න හරි. එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙයා එකාතකින් ඔය බලන දෘෂ්ටි කෝණයත් එයා තුල ගොඩනැගෙන අවබෝධය මත තමයි ඉතින් තීරණය වෙන්නේ නේද? එයාට මුලදී පෙනුනේ නිකම් මේකේ ස්පේස් එක ගැන. පස්සේ තේරෙනවා මේක ගැන දැනුවත් වීමක් ගැන. ඊට පස්සේ මේක සත්‍යයේ පුජ්‍යලයක් නැහැ කියන ගැඹුරු අවබෝධයක් ගැන තමයි එයාගේ වැඩි අවධානයක් යොමු වෙලා තියෙන්නේ. එතකොට ශුන්‍යතාවයට තමයි ප්‍රමුඛත්වයක් ලැබිලා තියෙන්නේ.
ඔව්. ඉන්නේ
තමයි අනිමිත් අපරිත්‍ය ඒ හරියට එනවා නම් එන්නේ ඉස්පස්සේ. ආ එහෙම කියන්නත් බෑ. එහෙම කියන්නත් බෑ. මේ ඔක්කොගෙම නිකන් සංකලනයක් වගේ තමයි ගන්න වෙන්නේ. දැන් අනිමිත් කියන එකේදී නිමිති නෑ කියන එකනේ ගන්න වෙන්නේ. ඉතින් ඒක ඕනනම් ඉතින් මේ කියන්න පුළුවන් සංඥා නෑ, නිමිති නෑ, අනුව්‍යංජන ගන්න නෑ. ඒකදී නේව සංඥා නාසංඥායතන මට්ටමට ටිකක් සමානයි කියලා එහෙම කියන්න පුළුවන්. නමුත් ඉතින් ඔය පළවෙනි මට්ටමේම පවා නිමිති නොගැනීම නිසා තමයි හිතේ ඉඩකඩ වැඩි වෙලා තියෙන්නේ. සඤ්ඤා ඇතුළට වද්දා නොගැනීම නිසා ඔන්න ඉඩකඩ වැඩි වෙලා තියෙනවා.
හරි සම්මා. ඔව්. ඒක පැහැදිලි වුණා. ඊට පස්සෙ අනන තවත් දෙයක් දැනගන්න ඕන වාසයකින් මේ සම්මාස දැන් මම ඒක හරියට දන්නේ නැහැ. ඒක විපස්සනා සමාධිද නැද්ද කියලා ඒක නම් වාසයකින් පැහැදිලිව දැනගන්න ඕනේ. දැන් සම්මාස අපි සමතේ වඩලා හුරු වුණාට පස්සේ ඇස් දෙක අරගෙන ඉන්නකොට අපිට ඒ කිසිම නිමිත්තක් නැතුව සමතේ වඩන්න පුරුදු වුණාට පස්සේ ඒ කියන්නේ අර මානසික සතහනක් එක්කමම හිටන්නේ ඒතර පියවිසියෙන් ඉන්නකොටත් ඒ වලට යන්න හැකි ගතියක් තියෙනවා. හැබැයි ඒ තර වගේ ඒ කියන්නේ ඇස් දෙක පියාණ කරනවා වගේ දීර්ඝ නැහැ. ඒක ශනිකව එන ගතිය තියෙන්නේ. තරමක වෙලාවක් ඉන්න පුළුවන්. නමුත් ඒක කැඩි කැඩි බිනිවිදි උදේ වය හරි අන්න ඒ වගේ වෙන්න පුළුවනි. මේ ඒතර සමනාසේ ඒක මොන කොටසටදයි කියන්නේ? කියන්නේ දැන් පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය හතරකම යන්න හැකි. ඒතර සමනාසේ ඇස් දෙක පියාන. එතකොට ඒක සමතය. ඒ හැබැයි කි ලගින ස්වභාවයක් උත් නැහැ.
ඒ තමයි. විපස්සනායනොත් අපි එදා ඕන් ගැන කතා කරා. දැන් අපි අරමුණට හිත නංවමින් ඉන්න අවස්ථාව, අරමුණ විමසමින් ඉන්න අවස්ථාව, ඒතර පළවෙනි ධ්‍යානයේ වශයෙන් හඳුනා ගන්න පුළුවන්. වේදනානුපස්සනාවක් නම් වඩන්නේ ඉතින් විවිධ වේදනා පහළ වෙනවා, මතුවෙන කුඩා මේ වේදනාවට හිත නංවනවා, ඒ අරමුණ විමසනවා. ඒකේ අර ධානාංග පහ තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක ගත්තොත් දැන් හිතට ලොකුවට නංවන්න කියලා ලොකු වෙන තැනකට යන්න දෙයක් නැහැ. එතනම වගේ තමයි තියෙන්නේ. අරමුණ හුඟාවක් සියුම් වෙලා කුඩා වෙලා ඒතොර කුඩා අරමුණක සියුම් සියුම් අරමුණක තමයි මේක දැනගනිමින් හිත නිකන් එක්තනම වගේ ඉඳිමින් වෙන දේ දිහා බලාගෙන ඉන්නවා. ඒක නිකන් අර සමාධියේ නිකන් තහවුරු වීමක්, හිත නිකන් නතර වෙලා ඒක වෙන දිහා බලාගෙන සිටීමක් තමයි තියෙන්නේ. ආයි වෙහෙසෙන දෙයක් නැහැ. අරමුණෙන් අරමුණට හිත නංවන්න, තැන් තැන් වල තියෙන අරමුණ වලට හිත නංවනම් වයි ඉන්න ගැතියක් නැති තරම්. ඒකත් දෙවෙනි අවස්ථාව වශයෙන් හඳුනා ගන්න පුළුවන්. තුන්වෙනි එකේදී නිකන් ඒව නිකන් ඔක්කොම නිකන් බොඳ වෙලා ගිහිල්ලා ඒක කිසි රහක් නැහැ. අර ප්‍රීති සුඛ පැත්ත දැන් උඟක් අඩුයි. නිකන් සාමාන්‍ය සරල සැහැල්ලුවක් තමයි තියෙන්නේ. තොර ඒකේ තෘප්තිමත්ව වාසය කරන එක තුන්වෙනි අවස්ථාව වශයෙන් හඳුනා ගන්න පුළුවන්. හතරවෙනි එකේ හුඟක් දුරට උපාදාන වලින් හිත නිදහස් වෙච්ච අවස්ථාව, උපේක්ෂා සහගත තත්ත්වය තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒක ඉතින් ලොකු පරාසයක් තියෙනවා කියලා කියන්න පුළුවන්.
එහෙමයි සමනස. දැන් අපි හිතට දුන්නාම ඒක කොයි විදිහද? ඒකයි
දැනගන්න. හිතට දුන්නාම කියන්නේ
අපි හිතට පළවෙනි ධ්‍යාන තත්ත්වය කිව්වහම එතන අර පහම ඒක රාශී වෙලා දැනෙනවා. නමුත් එතන කිසිම දෙයක්වත් නැහැ. ඒ
කියන්නේ නෑ. කිසිම දෙයක් නැති තත්ත්වය කෙලිම හතරවෙනි මට්ටම කතා කරන්න ඉන්නේ.
ඊපස්සේ ස්වාමීන් වහන්සේ කිසිම දෙයක් නැහැ නෙමෙයි. ධ්‍යාන අංග ටික තියෙනවා. ඒක
නැහැ නෙමෙයි. ඔයක තමයි. ඒක තමයි. ඒක තමයි මම කිව්වේ. يعني ධ්‍යාන අංග ටික තියෙනවා. නමුත් අරමුණක් නැහැ කියන තත්ත්වය විපස්සනාවට දැන් අරමුණු කරන්න අරමුණු විමසීමක් නැහැ කියන මට්ටම ගන්න වෙන්නේ කෙලින්ම හතරවෙනි ධ්‍යානය කියලා. ඔව් වෙන්න පුළුවන්. යම් යම් උපේක්ෂාවක් තියෙනවා, සහනයක් තියෙනවා.
හරි සම්මත.
ඔව්
පැහැදිලි සම්මත.
හොඳයි හොඳයි.
තෙරුවන් සරණයි සන්නහස මහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි සන්නහස.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව මානෙත් ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි
ගෞරවනීය ස්වාමීන් වහන්සේ. භාවනා දෙකින් වෙන කියන්නේ ස්වාමීනාසත් සක්මන් භාවනාවේදී මට දෙපයට ඉක්මනින්ම දෙපය ඇවිදින විදිහ සක්මනේදී දෙපය දෙපතුල ස්පර්ශන දෙන්නේ ගිහිල්ලා කය ඇවිදිනවා වගේ දැනෙනවා. ඉක්මනින්ම ඊට පස්සේ පයක් ඇවිදිනවා කියනවා සක්මනේ යෙදෙනවා කියලා දැනෙන්නේ. ඇවිදීමක් සිද්ධ වෙනවා අරමුණ ඊට පස්සේ අරමුණක් නැතුව සිතෝගී කියනවා. කිසිම අරමුණක් නොගෙන ඇවිදීමක් සිද්ධ වෙනවා. පරයන්ක භාවනාවේදී ස්වාමීන් වහන්සේ එක් දෙක පියාගත්තම උගක් වෙලාවට හිතට මේ හිත ඒකාග්‍ර වෙලා හිතටම සිත යොමු වෙනවා. ඒක දිහා බලන් ඉන්න සිත දිහට සිතට අරමුණු වෙනවා. ඒ අරමුණු ගණන් නොගෙන ඉඳ සිත කෙලම් කැමැත්තක් වගේ දැනෙනවා. කය ගැනත් කිසිම සංඥාවක් දැනෙන්නේ නැහැ. සිත නිදහසේ ඉන්න කැමති වගේ දැනෙනවා කිසිම අරමුණක නොයේදී. සාමාන්‍ය ජීවිතයේ ස්වාමීන් වහන්සේ දැන් එන්නකොට මට දැන් අනිත් දේවල් අනිත් අයත්‍රින්දි නිකන් තනවීමක් වගේ හැඟීමක් කිසිම දැනීමක් එහෙම නැති වගේ දැනෙනවා ස්වාමීන් වහන්සේ තනි වෙච්ච ගතිය. ඒ කිසිම දෙයක් ගැන හිතන්න හිතෙන්නේ නැහැ. හිත නිදහසේ තනියෙන් ඉඳ කැමැත්තක් වගේ දැනෙනවා.
හරි.
ඔබගේ උපදෙස් බලාපොරොත්තු
වෙනවා. හොඳයි. මේ ඔක දිගටම කරන්න ගැටලුවක් නැහැ. කියන්නේ අපි තුල කියන්නේ විපස්සනා නුවණක් වැඩෙන්න ওই தත්ත්වය ඉස්මතු වෙනවා. කියන්නේ හිතට දැන් වොමනාවක් නැහැ දේවල් අස්සේ ගිහිලා රිංග ගන්න. ඒවත් එක පැටලෙන්න. එයා කැමති දැන් හුදෙකලාවේ ඉන්න. ඒවෙන් මෙහෙසක් ගන්නතු වෙන්න දැන් හිත කැමති. අර පිරිසක් අතරේ ඉන්න කොටත් දැනෙන්නේ හුදෙකලාවක්. හිත මොකද ඒවත් එක්ක පැටලෙවිලක් නැහැ. එයා කැමති යාත් එක්ක පාඩුවේ ඉන්න. දැන් ඕනනම් සක්මන් කරද්දි චුට්ටක් ඕන වටපිට බලබල සක්මන් කරන්න. එතකොට වටපිට රූප පෙන්වන්නට මොකද හිත ඒවට යන්නේ නැහැ. හිත ඉන්න යාගේ පාඩුවේ. හිත නොබැඳී ඉන්න. සද්ද ඇහුණාට නොබැඳී ඉන්න. ගඳ සුවඳ දැනුණාට ඒකත් එක්ක නොබැඳී ඉන්න. රස දැනුණාට ඒකත් එක්ක නොබැඳී ඉන්නවා. හිත කැමැති එහෙම නොබැඳී ඉන්න දැන්. එයාට තේරලා දැන් මේක මේ බැඳෙනවා කියන එකේ පැටලෙනවා කියන එකේ වෙහසක් තියෙනවා, දුකක් තියෙනවා කියලා දැන් හිතට තේරලා තියෙනවා. එතකොට ඉතින් දැන් යා නොබැඳී හුදෙකලාව සැහැල්ලුවෙන් විවේකයෙන් ඉන්න එක තමයි අගය කරන්නේ. ඉතින් ඒ පැත්තට දැන් යන්න දැන් හිතට තේරලා තියෙනවා. තේ ඒකට එහෙම්ම උදව් කරන්න පුළුවන් තරම් දවසේ කටයුතු වලදීත් හිත පුළුවන් තරම් ප්‍රපංච වලින් අඩු කරගෙන ජීවත් වෙන්න. ඒ කියන්නේ කතන්දර ගොතන්න දෙන්න එපා හිතට. හිතට කියවන්න දෙන්න එපා. ඌමනාවෙන් හිත ලව්ව කියවන්නත් එපා. මානසිකාර මුකුත් කරන්න යන්න එපා. පුළුවන් තරම් හිතට විවේකයෙන් ඉන්න දෙන්න. හුඟක් අර වෙහෙසිලා ආපු අපිතුමු තැනැත්තෙක් අපි මේ ගෙදරට ඇවිල්ලා මේ පුටුවක් වාඩි වෙන්න පුළුවන්ද කියලා හවම වාඩි කරවල වතුර එකක් දීලා පවන් සරලා උපකාර කරනවා වගේ දැන් මේ හිතත් හතර වටේ ගිහිල්ලා දුවලා ඇවිල්ලා ඉන්නේ. දැන් එයාට පොඩ්ඩේ විවේකයක් කොමනාලා තියෙනවා. අපිට තියෙන දැන් එයාට විවේකෙන් ඉන්න වතුර එකක් දීලා පවන් සල්ලා කකුල් දෙක අත ගාලා පොඩි සංග්‍රහයක් කරන්නයි තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට ෆෝන් එකෙන් තෙරුවන් සරණයි.
හොඳයි හොඳයි.
ඉන්දිරා මහත්මිය නැවත අපේසවීමක් කර තිබෙනවා. ඔබට දහම් ගැටලුවක් තිබේ දසන්න.
ගරු ස්වාමීන් වහන්සේ අවසරයි. ආධ්‍යාත්මික ආයතන හයෙන් බාහිර ආයතන හය ස්පර්ශ වෙන විටදී ඒ කියන්නේ මේ අපිට ආශාව ඇති වෙනකොට සත්‍යය තුළ මේ ප්‍රිය ස්වરૂපයෙන් මීරි ස්වરૂපයෙන් පවතින දෙයක් නෙමෙන්නේ. ඒ කියන්නේ සන්නාව තුළ හට ගන්නවා.
තණ්හාව තුල හට ගන්නවා කියලා මොකද්ද අදහස් කරන්නේ?
එහෙම හට ගන්නවා කියලා මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ සත්‍ය පබ්බේ තියෙනවා ස්වාමීන් වහන්සේ. මොකක්ද ඒක තේරුම්?
තණ්හාවට තණ්හාවක් පහළ වෙනවා කියලා එහෙමනම් කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ආසාවට ආස කරනවා. දැන් එයා කියනවා දැන් මට හරි ආසයි. මම ඉතින් ඒක රස විඳින්න හරි කැමතියි. එතකොට මගේ ඒ චරිත ලක්ෂණයට මම ආස කරනවා. මම අපිටම වම චිත්‍රපටි බලන්න ආසයි. එතකොට ඒ ආසාව තුල මම කෙනෙක් හදලා ඒ ආසාවට මම ගරු කරනවා. ඒ ආසාවෙන් තමයි මම මාව අර්ථ දක්වන්නේ. මම නම් ඇවිල්ලා ඔන්න චිත්‍රපටි ලෝලෙක්. මම ඇවිල්ලා ක්‍රීඩා ලෝලෙක්. මම ඇවිල්ලා අපිටම මෙන්න මොකක් හරි දෙයක් ඉතින් අපි හැම වෙලාවෙම එක එක එක්කනට එක 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 ආසාවන් තියෙනවා. ඒ ආසාව අනුසාරයෙන් තමයි අපිව හදාගෙන තියෙන්නේ. මම මාව අර්ථ දක්වන්නේ, මගේ චරිතය මම අනිත් අයට කියන්නේ ඒ ආසාව පාදක කරගෙන. එතකොට ඒ ආසාව තමයි මම ගරු කරන්නේ, ආසාවට තමයි තනක් දීලා තියෙන්නේ. ආසාව මුල් කරගෙන තමයි කතා කරන්නේ.
ඒ කියන්නේ තණ්හාව හටගත්තම උපාදානය වෙන එක තමයි වෙන්නේ
ස්වාමීන් වහන්සේ. ඔව්, තණ්හාවට ගත්තම උපාදාන වෙන්න පුළුවන්. ඊට අමතරව ඔතන ඊටත් වඩා සූක්ෂමම, ඒ කියන්නේ මේ අපි තණ්හාවටත් ආස කරනවා. තණ්හාව පාදක කරගෙන අපි කෙනෙක් හදා ගන්නවා, මමෙක් හදා ගන්නවා. ඒතර ඒ දැන් මේ තණ්හාව අස්සෙත් කෙනෙක් ඉන්නවා කියලා තමයි ගන්න වෙන්නේ. එතකොට දැන් එක එක කොටස් වල අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න එක එක මට්ටම් වලින් දැන් ඒකේ එනවනේ 10 ආකාරයක්. ආයතන පැත්තේ මම ඉන්නවා කියලා ගන්නවා. මම තමයි බලන්නේ, මම තමයි අහන්නේ, නැත්නම් මගේ ඇහැ, මගේ කන, මගේ නාසය. මේ විදිහට ඒ ආයතනය කෙලිම මම කරගෙන මගේ කරගෙන සිටීමක්. ඊට පස්සේ බාහිර ආයතනය මම කරගෙන මගේ කරගෙන සිටීමක්. මගේ රූප, මගේ සද්දේ, මගේ සින්දුව, මගේ හැඩේ, මගේ චිත්‍රේ. ඉතින් මේ විදිහට ඒ බාහිර එක මගේ කිරීමක්, මගේ කර ගැනීමක්. ඊට පස්සේ දැන ගැනීම මගේ කර ගැනීමක්. මම අහනවා, මම විඳිනවා කියලා ඒ දැන ගැනීම මම කර ගැනීමක්. ඔය විදිහට එක එක මට්ටම් හැම එකක්ම මම කරගෙන පුජ්‍යලේ කරගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒවා තමයි අපි පටලවා ගන්නෙ.
හොඳයි සම්මාස. ඔබ
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. එහෙනම් අද අපි අපේ ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. අපි සම්ප්‍රදායනුකූලව එත්තාවතාචාදී ගාථා සජ්ජහනා කරලා පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ බුතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.